නිසා 2017 වසරේ 3 මාසේ 2 භාවනා වැඩසටහන වචන අත්හරින්න අර්ථය ගන්න අර්ථය දෙස බලන්න බුදුරජාණන් වහන්සේගේ මූලික අනුශාසනය තමයි හොඳින් ශ්‍රවණය කරන්න හොඳින් මෙනෙහි කරන්න. අර්ථය ලබා ගන්නට නම් හොඳින් ශ්‍රවණය කරන්න හොඳින් මෙනෙහි කරන්න. මෙන්න මේ දහම් කරුණු දෙක හොඳින් ප්‍රකට කරගෙන යන කෙනා ඕනම පැත්තකේ දියුණුවටපත් වෙනවා. ඥානේ, ආර්ථිකේ, සමාජිකව ඕනම තැනකදී හොඳින් ශ්‍රවණය කරන, හොඳින් මෙනෙහි කරන කෙනෙක්, කල්පනා කරන කෙනෙක්, අවබෝධය දියුණු කරගන්න උත්සාහ කරන කෙනෙක් දියුණුවටපත් වෙනවා. කුමක් පිළිබඳවද අපි හොඳින් ශ්‍රවණය කරන්නේ, හොඳින් මෙනෙහි කරන්නේ? අපේ සිත පිළිබඳව කියවෙන ධර්මයකට. මේ වැඩසටහන් අනිකුත් වැඩසටහන් වලට වඩා ටිකක් ගැඹීර වැඩසටහනක් බවට පත් වෙන්නේ. මේක කියා දෙන, උගන්වන, පැහැදිලි කර දෙන දේශනාවල් නෙමෙයි. ප්‍රකාශයන් ඉදිරිපත් කිරීමක් හෝ කියාදීමක් හෝ පැහැදිලි කිරීමක් හෝ නෙමෙයි මේ දේශනාව තුළ සිද්ධ වෙන්නේ. ආත්ම පරිවර්තනයක් ඇති කිරීම. ඒ නිසා අපේ උත්සාහය විශිෂ්ට ගුරුවරයාගේ කාර්ය සිද්ධ කිරීම. ඔබේ උත්සාහය විශිෂ්ට ශ්‍රාවකයාගේ කාර්ය සිද්ධ කිරීම. පැහැදිලිනේ? විශිෂ්ට ගුරුවරයාගේ කාර්ය ඉෂ්ට කරනකොට විශිෂ්ට ශ්‍රාවකයාගේ කාර්යද ඉෂ්ට විය යුතුයි. තමන්ට ගැටලු නැත්තම් ගැටලු හොයාගෙන යන්න එපා. සමහර අය කියනවා සාමස් මට ගැටලුවක් නැහැ නිකන්. හොඳයි, ගැටලුවක් නැතුව ඔබ වාසය කරන්න. ගැටලු හොයාගෙන යන්න උම නැහැ නේ. අපි තියෙන ගැටලුවකට විසඳුමක් සපයනවා මිසක් ගැටලු හොයාගෙන යන්නේ නැහැ. ඉස්සරහා පේන වංගුවෙන් හැරෙනවා මිසක් ඉස්සරහා දින වංගු වලට දැම්ම හරවන්න යන්නේ නෑ වාහනේ. ඉස්සරහා තියෙන ගැප් එකෙන් බ්‍රේක් කරලා යනවා මිසක් ඉස්සරහා ඈත තියෙන ගැප් එකකට දැම්ම බ්‍රේක් කරන්න යන්නෙත් නෑ. එතන 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 ඒ මොහොතේ යහන වැරදි වීමයි සිද්ධ කරන්නේ. අරමුණක් තිබුණත් ගමනකට එයාගේ ප්‍රායෝගිකත්වයේ නිරන්තරයෙන්ම වර්තමානයේ පේන සීමාව තුළයි සිද්ධ කරන්නේ. රථයක් පදවන කෙනා. ඒ වගේම අපි මේ කාර්යය සිද්ධ කරන්නේ තිස්සෙමයි. බුදුරජාණන් වහන්සේ දකින්නේ මේ ආධ්‍යාත්මය හදාගන්න වැඩපිළිවෙල තමන්ට තමන් ආදරය කරන කෙනෙක් දයාව දක්වන කෙනෙක්, තමන්ට තමන් හිත පිණිස පවතින කෙනෙක්, තමන්ට තමන් ආලෝකයේ පිණිස පවතින කෙනෙක් හැටියට. එහෙමනම් දැන් ඔබේ මනස එක්ක ඔබ ගනුදෙනු කරන්නට ඕන අර මෛත්‍රී භාවනාවේ කියපු වගේ ඒක පුත්ත මනුරක්කේ කියන වගේ එකමවයක් මවක් තමන්ගේ එකම පුතුට දක්වන රැකවරණේ ආරක්ෂා වගේ කියලා පොඩි උදාහරණයක් දක්වන්නේ තමන්ගේ හිතට දයාපන්න බවක් තියෙන්න ඕන. තමන්ගේ සිතට තමන් තුළ දයාපන්න බවක් තියෙන්න ඕන. ඒ වගේම සැලකිලිමත් බවක් තියෙන්න ඕන. හොඳ අවධියක් තියෙන්න ඕන. අවධිය තුළ සිටගෙන අඩුවක් වෙන තැන ආරක්ෂා කරගන්නද තමන් දක්ෂ වෙන්න ඕන. හොඳ අවබෝධයෙන් යුක්තව කල්පනා කරාරීව වාසය කිරීමේ හැකියාව සිහිය තමන්ට අවදියේ තියෙන්න ඕන. එහෙම නැත්තම් මොකද වෙන්නේ? අවදියෙන් තොර වෙච්ච ගමන් අර දරුවා ඔන්න කුමකට හෝ අනතුරකට භාජනය වෙන්න පුළුවන්. එහෙමනම් අපේ සිතුවිලි පද්ධතිය පිළිබඳව සිත පිළිපදව අපි ස්වභාවිකව ඉන්න ඕන. හොයාගෙන යන්න හොඳ නෑ. දැන් ප්‍රශ්න හොයාගෙන කියන්න ගියොත් ඒක ගැටලුවක්. ඒ වගේම ඒ ළමයා අනාගතයේදී මේව කරයි මෙහෙම වෙයි මෙහෙම අනතුරකට භාජනය වෙයි කියලා බය වෙන්න ගියොත් එහෙම එතනත් ගැටලුවක්. ඒ අම්මා බලාගෙන ඉන්නේ වර්තමානයේ ස්වභාවයේ දිහා සැලකිල්ල දිහා තමයි බලාගෙන ඉන්නේ විශේෂයෙන්ම. ඒ ආරක්ෂාවට අවශ්‍ය කරන පිළියම්ද වටපිටාව යොදලා තව සැලකිල්ලෙන් බලාගෙන ඉන්නවා. අන්න ඒ වගේ සිත දියුණු කරගත්ත අවබෝධයට පත් කරගත්ත කෙනෙකුට ඒ සැලකිල්ල පුරුදු කරන්න පුළුවන්. ඒකට කියනවා සිහිය පුරුදු කරනවා. ඒ සිහියත් එක්ක තියෙන්න ඕන ඈඳිලා ප්‍රඥාව තියෙන්න ඕන. ඒ සිහියෙන් ප්‍රඥාවෙන් දෙන අවබෝධය ප්‍රගුණ කරන්න සතර සම්‍යක් ප්‍රදානෙ තියෙන්න ඕන. ඔබේ හිත ඔබ සංසුන් කරන්න උත්සාහ කළොත් ඔබට වෙන දේ තමයි ඔබේ සිත අසංසුන් වෙන එක. ඔබේ සිත ඔබ සංසුන් කරන්න උත්සාහ කළොත් ඔබට වෙන දේ තමයි අසංසුන් වෙන එක. කොයි වගේද? දිය බඳුනක් කැළතෙනවා. ඒ කැළතෙන දිය බඳුන යමෙක් අත තබා සංසුන් කරන්න යනවා. ඒවට සිදුවන්නේ කුමක්ද? තව තවත් ය කැළපීමට පත් වෙනවා. එහෙමනම් ඔබේ හිත සංසුන් කරන්න යෑමමත් තව වෙලාවක ඒක අධික බවට පත් වෙච්ච වෙලාවකදී ඒ හේතුව වෙන්න පුළුවන් ඔබ අසංසුන් කරන කාරණය. අපි කොහොමද දන්නවනේ? දැන් අපි බොන වතුර ටික තියෙනවා. ඒ වතුර ටිකම පිට උගුරේ ගියොත් එහෙම අපිට අර හිත පිනිස පවතින වතුර ටික හිත පිනිස පවතිනවා. ආහාර ගන්න. ආහාර වලම ඒ ගන්න විදිය හරි ඉක්මන්කම නිසා හරි හිරවීමක් හරි පිට උගුරේ යෑමක් හරි සිද්ධ වෙච්ච ගමන් ඒ ආහාරයේම අහිත පිණිස පවතිනවා. ඒකත් අපි මතක තියාගන්න. ආන්න ඒ වගේ තමයි අපි හිත පිණිස ලබා ගන්න දේම සමහර වෙලාවට අහිත පිණිස පවතින්නට ඉඩ දෙන. ඒ නිසා අපි මනස පාලනය කරද්දී අපි ඒක පිළිබඳව සැලකිලිමත් වෙනවා. දැන් හිත පිණිස පවතින ශ්‍රද්ධාව ඒ ප්‍රමාණය ඉක්ම වීච්ච ගමන් අර සීනි වැඩි වෙච්ච මේ ටේ එකක් වගේ බොන්න බැරි වෙනවා. ඒ වගේම ප්‍රඥාව. කඩු වුණාම බෑ, වැඩි වුණාම බෑ. ඒ වගේම වීර්යය. ඒ වගේම යෝනිසෝ මනසිකාරය. ඒ ප්‍රමාණයට ඒදී වෙන්න ඕන. හරියට වේගයත් එක්ක බැලන්ස් කරලා වාහනයක වීල් එක යා ඇඟින් තේරුම් අරගෙන හරවනවා වගේ. පොතට අනුව නෙමෙයි හරවන්නේ. මේ වංගුවට මෙච්චර රවුම් ගානක් කරකවන්න ඕන කියලා නෙමෙයි හරවන්නේ. හැරවෙන විදියට එයා හරවන්න දක්ෂයි. ආන් මේ වගේ ඔබේ මනසේ ඒ සමබරතාවය ඔබේ මොළයේ තුල, ඔබේ මානසික ප්‍රායෝගිකත්වයේ තුල, ඔබේ ආධ්‍යාත්මය තුළ ඔබට හුරු පුරුදු කරගන්න ඕන. ඒ වඩාත් සුවපත් මනසක් ඇති කර ගැනීම උදෙසා වන උදාහරණ නිදර්ශන කරුණු තමයි පෙරහැර දැක්වේ. සරල අප වටපිටාවේ දන්න හඳුනන කාරණාත් එක්ක. මමත්වයේ තුනී කරගත්ත, මමත්වයේ නැති කරගත්ත පින්නතුන් සිටිනවා. ඒ ඇත්තන්ටත් අර සියලු දෙනාටම සාධාරණ සිතුවිලි තියෙනවා, ඒවා පවතිනවා. අපි නිර්වාණ ධර්මය කියන එක ස්වභාවය තුළ අපි තුළ මතුවෙලා අපිව සහනයටපත් කරනවා මිසක් ඒවා අපිට ඥානයට ග්‍රහණය කරන්න යන්න බෑ. ඥානයට ග්‍රහණය කරන්න ගියොත් උමුතු වෙනවා. ඥානයෙන් ග්‍රහණය කළ කියන්නත් බෑ, උමුතු වෙනවා. උමුතුවටපත් වෙන ඒ කියන්නේ අර ලෝක බෝලෙ දෑත බදලා අල්ලන්න යනවා වගේ වැඩක් නේ. ලෝක බෝලේ දෑතර ගන්න උත්සාහ කරනවා වගේ වැඩක්. එහෙම උත්සාහ කරගත්තොත් එහෙම ඒක නිකන් පිස්සුවක් වෙනවා. ඒකෝර මේ ඉන්ද්‍රිය ධර්මයන් තුල මොනම ආකාරයකවත් ගොඩනගන්න බැරි දේ තමයි නිරෝධය. ඒ නිසා සම්පූර්ණයෙන්ම ලෝක දෙකක් හැටියට නම් කරලා දැක්කේ ඒකයි. ලෝක දෙකක් හැටියට දක්වලා පෙන්නලා තියෙන්නේ ඒක නිසා. ඒකට අපි කලබල වෙලා අපිට හදිස්සියට, අපේ උවමනාවට, අපේ තියෙන තණ්හාවට අපිට නිවන ළඟා කරගන්න පුළුවන් කමක් නැහැ. අපේ තියෙන බල පුළුවන්කාරකමට, අපේ තියෙන උගත්කමට ඒක කරන්න බෑ. ඒක පුදුම දෙයක් නේ. ඒක පුදුම දෙයක්. නිවන කියලා දෙයක් ඔබ සිතාගෙන ඉන්නවා නම් ඒක නිවන නෙමෙයි. ඒක මොකක්ද? ඒක සංකල්පය. තේරුණානේ? නිවන කියලා දෙයක් ඔබ හිතාගෙන ඉන්නවා නම් ඒක නිවන නෙමෙයි, ඒක සංකල්පය. නිවන කියන දෙයක් හොයනවා නම් ඔබට කවදාවත් එයා සොයා ගන්නට පුළුවන් කමක් නැහැ. සේතුව හොයන තැන නෙමෙයි නිවන තියෙන්නේ. අනිත් එක සොයලා සොයන්නට නිවන කියලා අර සෙවීමේ ක්‍රියාවලිය තියෙන ඉන්ද්‍රියන්වල, ඒ ඉන්ද්‍රිය ක්‍රියාවලිය තුළින් ඉන්ද්‍රිය ගෝචර වන දෙයක් හැටියට කවදාවත් නිවන මුණ ගැහෙන්නේ නැති නිසා හොයලා හොයන්නත් බැහැ. දැන් තේරෙනවා නේද? සෙවීම තුළ තියෙන කාරණේ. අපි මුලින් මතක් කළා හොඳින් ශ්‍රවණය කරන්න, හොඳින් මෙනෙහි කරන්න කියලා. කුමක්ද මේ කියන්නේ කාරණේ කියලා. ඔබ ක්‍රියාවලියකටපත් වෙන්න නෙමෙයි අවශ්‍ය කරන්නේ. කුමක්ද මේ දේශනාව තුළ ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ? මේ වචනවල ගැඹුරු කුමක්ද කියලා ඔබ සොයාගෙන ආ යුතුයි. එක පැත්තක් එපයි කියනකොට එකින් අනිත් පැත්තට පයින් එක නෙමෙයි බුද්ධිමත්කම, ඥානවන්තකම, ප්‍රඥා ගෝචරත්වය කියන්නේ ඒක නෙමෙයි. මේකේ පයි කියපු ගමන් අරක අල්ල ගන්නවා. ඒක හොඳයිද නරකයිද දන්නේ නැහැ. ඒක ලංකාවේ මිනිස්සුගේ ස්වභාවය නේද? මේ පක්ෂයේ හොඳ නැහැ කියලා අනිත් පක්ෂයට දෙනවා. ටික ගියාලා ගියාම මේ පක්ෂයේ හොඳ නැහැ. ඊට පස්සේ අනිත් පක්ෂයට දෙනවා. දැන් පක්ෂ දෙක තුනම හොඳ නැහැ. මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ ප්‍රශ්නේ කොහෙද තියෙන්නේ කියලා. ප්‍රශ්නේ තියෙන්නේ තමන් ළඟ. මිනිස්සු ළඟ. මිනිසුන්ගේ කාර්යක්ෂමතාවය, ක්‍රියාවලිය, ශක්තිය තුල තියෙන. ඒ වගේ අපේ මනසෙත් එහෙමයි. මේක හොඳ නැහැ කිව්වම අර කෙල්ලෙනවා. ඒක හොඳ නැති වෙනකොට ආයෙ තමයි. ඒකයි භයානක. අපේ අයට ඇලෙන්න එපයි කිව්වහම ගැටෙනවා. ගැටෙන්න එපයි කියලා කට ගන්න බෑ ඇලෙනවා. මේක කරන්න එපයි කිව්වහම නොකර ඉන්නවා. නොකර ඉන්න එපයි කිව්වහම කරන්න යනවා. දෙකම එපයි කිව්වහම කරන්න එකක් හොයනවා. මුකුත් නොකර ඉන්න කිව්වහම ඒක තේරෙන්නේ මොකක් හරි ආයි කරන. ඒ නිසා මෑතන්ට කියන්න තියෙන මොලේ ගලවල පැත්තකින් දීලා බණ අහන්න කියලා. දැන් තේරෙනවා නේද? අපේ ඉන්ද්‍රිය ශක්තියන් වලට කල හැකි දෙයක් නැහැ. ඒ නිසයි බුලෝතුරා බුදුහාමුදුරු සවාගන්න ලෝකෝත්තර දෙයක්. ඒ නිසයි සවාගන්න ඉන්ද්‍රිය විෂය ඉක්ම වූ දෙයක්. දැන් එතකොට අපිට පුළුවන් ද ඒකාග්‍ර කරලා ඒකාග්‍ර කරන්න මනස? ඒකාග්‍ර කරලා ඒකාග්‍ර කරන්න බෑ. හොයලා හොයන්න බෑ, හිතලා හිතන්න බෑ, කරලා කරන්න බැරි, පතල ලබන්න බැරි. එහෙමනම් ඔය ඔක්කොම අපි නතර කරනවා. අලුත් වැඩ පිළිවෙලක් හොයන්න ඕනේ. ඒ නතර කිරීමම සියල්ල අපි තුල තහවුරු කරනවා. වාහනයක නම් ස්වභාවය එන්ජිම රත් වෙලා නම් ඒ ගැටලුවක් උපදින්න යනවා නම් රත් වීම නිසා අපි කරන්නේ එකම දේ තමයි නතර කරලා තියෙන්නේ. ආයි මුකුත් කරන්නේ නැහැ. නතර කරලා තිබීමෙන්ම අර රත් වීම කියන එක නිවෙනවා. එකම වෙදකම ඉච්චරයි. අඟුලිමාලගේ වාහනේ නෙවුනේ එහෙමයි. ඔබ නතරවන්න, නතර කරන්න අඟුලිමාලගේ වාහනේ නතර කරන්න ලේසි වුණා බුදුහාමුදුරුවන්ට. මේ අපේ පින්නතුන්ගේ වාහන නතර කරන්න තමයි අමාරු. නතර වෙන්න කිව්වත් නතර වෙලා අහන්නේ ආයි පහටද මන් දුවන්න ඕන කියලා. ඊපස් කියන දේ දුවන්න නෙවෙයි කිව්වේ නතරවන්න. ඊට පස්සේ අහන්න පුළුවන් නතර වෙන්නේ කොහොමද කියලා. ඔය නතර වෙන්න දන්නේ නැහැ දුවන දෙවිල්ලට. කියන දේ නතර වෙනවයි කියලා කන්නේ දුවන එක නතර කරන්න. එතකොට නතර වෙලා නතර කරන්න බෑ. දුවන එක නතර කළාම නතර වෙලා. දැන් මේ කට්ටිය එහෙම නෙමෙයි. දුවන එක නතර කරන්නේ දුවන ගමන්. ඔව්. නතර වෙන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. ඒකනේ අද 7 ළමයා දැක්ක එක අද 60 ළමයින්ටත් බැරි. හරිම සරලව හිතන්න, බොහොම සැහැල්ලුවෙන් හිතන්න, බොහොම පොඩියෙන් හිතන්න. ලොකුවට හිතන්න එපා. ලොකුවට හිතුවහම හම්බෙන්නේ මේ ලෝකයේ තියෙන සංස්කාරක ධර්ම. හයිඩින්ගක් වෙලා අහන්න පුළුවන් මේ අපි දැන් ආයි මොනවද කරන්න ඕන. නතර වුණත් පොඩ්ඩකට ආයි අහනවා. දැන් මං ආයි පහට දුවන්න ඕන. මේ නතර වෙලා ඉන්න එන්ජිම නිවිලා හිමින් සැරේ කූල් වෙලා හෙවි. චංචා ස්වාමීන් වහන්සේ දේශනා කරා මේ මිනිස්යාට සියලු ගැටලු උපදින්නේ නිහඬව සිටීමට නොදන්නා බැවින් කියලා. ඒතකොට අපි ආධ්‍යාත්මිකව නිහඬව ඉන්න අපි දැනගත්තා නම් ඔක්කොම ප්‍රශ්න වලට පිළිතුරු එතන තියෙනවා. බුදුවදනේ මතක් කළොත් අනිත්‍ය කියන්නේ මොකද්ද කියලා අපි හරියට තේරුම් ගත්තොත්, ප්‍රායෝගික කරගත්තොත් සියලු ප්‍රශ්න වලට විසඳුම එතන තියෙනවා. දුක කියන්නේ මොකද්ද කියලා මනාවට අවබෝධ කරගෙන හිටියොත් එතන සියලු ප්‍රශ්න වලට විසඳුම තියෙනවා. දුක දුක විදියටම දැක්කනම් ඒක දුකට බැස ගන්නෑ. අනාත්මයි කියන්නේ මොකද්ද කියලා දැනගත්තනම් සියලුම ප්‍රශ්න වලට විසඳුම තියෙනවා. ආන්න එයාට තමයි කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. ධර්මය අවබෝධ කරගන්න කෙනෙකුට කියනවා මේ ආර්ය ශ්‍රාවකත්වය. දුක කියන්නේ කුමක්ද? සමුදය කියන්නේ කුමක්ද? නිරෝධය කියන්නේ කුමක්ද? නිරෝධගාමී ප්‍රතිපදාව කියන්නේ මෙන්න මේකයි කියලා යාඳුන ගන්නවා. ප්‍රශ්නේ හැදෙන්නේ කොහොමද? ප්‍රශ්නේ මොකද්ද? ප්‍රශ්නේ හැදුනේ කොහොමද? ඒකට විසඳුම මොකද්ද? ඒ විසඳුම් මාර්ගයේ යවාසය කරනවා. නිරෝධ මාර්ගයේ වැඩින්න අපේ අය නිරෝධයත් ඉගෙන ගන්න හදන්නේ. ඒ ලෝකෙ ඔක්කොම ඉගෙන ගත්තනේ අපි. නිරෝධේ ඉගෙන ගන්න හදන්නේ. ඔන්න කියා දෙන්න. ඒකත් උගන්වන්න අංකු. නිරෝධේ ඉගෙන ගන්න බෑ. ඉගෙන ගන්න ලෑස්ති වෙන්න එපා. නිරෝධේ ඉගෙන ගන්න බෑ. ඊළඟට නිවන දකින්න හදන්නේ. ලෑස්ති වෙන්න එපා. නිවන දකින්න බෑ. නිවන අවබෝධ කරගන්න හදන්නේ. අවබෝධ කරගන්න ලෑස්ති වෙන්න එපා. නිවන අවබෝධ කරගන්න බෑ. නිවන ප්‍රත්‍යක්ෂ කරගන්න හදන්නේ. ලෑස්ති වෙන්න එපා. නිවන ප්‍රත්‍යක්ෂ කරගන්න බෑ. එහෙනම් නිකන් හිටියාම හම්බ වෙයි. නිකන් හිටියා මොකක්වත්ම හම්බ වෙන්නේ නෑ. එහෙනම් අපි මොකද්ද කරන්න ඕන? මොනවා කළත් මේ ලෝකය තුල කිසිදු ලෝකෝත්තර ප්‍රතිඵලයක් නැහැ. ඕකනම් ඉතින් අපිට තේරෙන්නේ නැහැ. අපිට තේරුම් ගන්න බෑ. හරියට හරි. පුජ්‍යලේකු කිසිදා නිවන් නොදකි. ස්ත්‍රියකු නිවන් දකින්නේ නැත. පුරුෂයෙකු නිවන් දකින්නේ නැත. පුජ්‍යලත්වයක් කවදාවත් නිවන් දකින්නේ නැත. මේ කරුණු ටික හරියට ප්‍රායෝගිකව තේරුම් ගත්ත කෙනාට ඒ අමා සැනසිල්ල සම්මා දිට්ඨියෙන් යුක්තව, සම්මා සංකප්පයෙන් යුක්තව, සම්මා වාචාවෙන් යුක්තව ඒ කම්මන්තා ජීව සති සමාධි වලින් යුක්තව මේක වැටහෙනවා. නිවන කියන දා නිර්වාණ ධාතුවේ ගුණය හරිම ස්වභාවික ලෙස අපි තුල වර්ධනය වෙන දෙයක්. ඒක සංඥාවෙන් වර්ධනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හදිස්සියට ඕනකමට ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. පිනට ඉබේට ලැබෙන දෙයක්ුත් නෙමෙයි. එයාගේ ඉන්ද්‍රියන්වල තියෙන දුර්වලතාවයේ දුප්පත්කම එයා හඳුනා ගැනීමයි මෙතන සිද්ධ වෙන්නේ. තමන්ගේ තියෙන මෝඩකම් ටික හඳුනා ගැනීමයි මෙතෙන්දි සිද්ධ වෙන්නේ. මෝඩකම් දුරලුවට පස්සේ ඉතුරු වෙන දෙයට තමයි ඥානවන්තකම කියන්නේ. එහෙම නැතුව ඥානවන්තකම කියා දෙයක් නැත. අසත්‍ය පහව ගියාට පස්සේ ඉතුරු වෙන ස්වභාවයට තමයි සත්‍ය කියන්නේ. එහෙම නැතුව සත්‍ය කියා දෙයක් නැත. වැරද්ද පහව ගියාට පස්සේ ඉතුරු වෙන ටිකටයි නෙවැරද්ද කියලා කියන්නේ. එහෙම නැතුව ලෝකේ නෙවැරද්ද කියා දෙයක් නැත. දැන් ස්වාමීන් වහන්සේගේ ධර්මයට ඔබ අනුගතව වාසය කරත් නම් ඔබට නිරෝධය දැනෙනු ඇති. තවම අනුගත නොවේද? ඔබට තාමත් අර ගැටලු නිවැරදි කරගන්න අවකාශය තියෙනවා. බලන්න ස්වාමීන් වහන්සේ දේශනා කරපු ධර්මයත් එක්ක මම නොගැලපෙන තැනක ඉන්නවද කියලා. නොගැලපෙන තැනක ඉන්නවා නම් ඒ ගැලපෙන තැනට මනස ටික 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 උත්සාහයෙන් තෝක තෝකං කනේ කනේ ටිකෙන් ටික මලකඩ අවිද්‍යාව නොදන්නකම නොවැටෙනකම එහෙම නැත්නම් අර අපි කියන්නේ බැලන්ස් එක නැතිකම සමබරතාවය ඇති කරගන්න. සංවේදීව අපිට ලබා දෙන දේවල් තියෙනවා අපි තේරුම් ගන්න ඕනේ. වාහනේක වේගය වැඩි වෙනකොට ඒ ඩ්‍රයිවර් උන් නැහැට තේරෙනවා වාහනේ අන් බැලන්ස් එක. ඉතින් ඔබේ වාහනේ ඔබට තේරෙන්න ඕනේ මේ බැලන්ස් එක. රියදෙරුකු මනාකොට රතය පදවන්නට ක්‍රියා කරන්නාසේම තමන් ඉගෙන ගන්න ඕන තමන්ගේ මනස හසුරුවා ගන්න. කිසිදු අරමුණකට නොමැදෙන ස්වභාවය තමා තුළ පවතිනකොට තමන්ට පුළුවන් වර්තමානයේ තුල කායගත සතියෙන් වාසය කරන්න. රහතන් වහන්සේලා වැඩ ඉන්නවා කියන කායගත සතිය. ඒ කියන්නේ උන්වහන්සේලාගේ හිත ඒ තරම්ම අරමුණු කෙරෙහි බැඳෙන ස්වභාවයෙන් තොර වෙලා තියෙන්නේ. ඒ නිසා උන්වහන්සේලා ඇවිදින විට ඇවිදින බව, සිටගෙන ඉන්න විට සිටගෙන ඉන්න බව, වාඩි වෙලා ඉන්න විට වාඩි වෙලා ඉන්න බව, හුස්ම ඉහළ පහළ කරන විට හුස්ම ඉහළ පහළ ගන්න බව, සිතකට යමක් කරුණක් පහළ වුණොත් ඒ පහළ වුණ බව, පහව ගිය පසු ඒ පහව යන බව, මොන ආකාරයේ සිතුවිල්ලක්ද කියන එක පිළිබඳව ඒ කිසිදු සිතුවිල්ලක ඇලීමක් ගැටීමක් හෝ බැඳීමක් නොමැතිව වාසය කිරීමකුත් උන්වහන්සේලාට පවතිනවා කියනවා. හාන් ඔබට වාසය කරන්න පුළුවන්. දැන් මේ කාය විඥානික පද්ධතියට ඉන්න බෑ මොනවා හරි මතක් කරගන්න ඕන. යාද කිසිවක් මතක් නොකරෙන්න තිබුවොත් තියන්න කියලා උත්සාහ කළොත් කරන්න බෑ. ඒ නිසා යාව අපිට තියන්න පුළුවන් හොඳම අරමුණ තමයි ආධ්‍යාත්මයේ සංසිඳී පවතිනවා නම් ඊට පස්සේ ආයෙන්න හොඳම තැන තමයි කායගත සතිය. කාය පිළිබඳව සිහිය පවත්වා හැබැයි ඒක ආධ්‍යාත්මික විසඳුම ඇති කරගන්නේ නැතුව එතෙන්ට එමින් තේරුමක් නැහැ. ඊට පස්සේ ආතුල වැඩ කරනවා ආනාපානා සතිය, කායගත සතිය, ඉරියාපත භාවනාව කියන මෙන්න මේ ධර්ම තුල ස්වභාවයෙන් එයා පිළිටනවා. අපේ අය කරගත්ත වරද තමයි ගොඩක් විභාග පාස් වෙලා එන්න ඕන තැන කෙලින්ම උඩින්ම මේක කරන්න පටන් ගන්නවා. ඒක හරියන්නේ. එතකොට ඒක රංගනයක් වෙනවා. අපි ස්වභාවයෙන් එන්න ඕන මෙන්න මේ දේවල් දැනෙන තත්වයට, තේරෙන තත්වයට. ඊළඟට අපිට ඒව තුළ ආයාසයකින් තොරව මානසික නිදහස තුළ ඒව දැනෙන්න පටන් ගන්නවා. ඒව තුළ බලෙන් සිහිය පාත්තන්න යන්නේ නැහැ. දැනෙන්න පටන් ගන්නවා. දැනෙන දේ දැනෙන විදියට හඳුනාගෙන අර ආධ්‍යාත්මික නිදහස හේතුවෙන් දැනෙන දෙයක් නිසා නිවන අවබෝධ කර ගැනීමට මේව දැනගන්න යනවයි කියලා ගිහිල්ලා අවබෝධ කරගන්න බෑ. ඒක හොඳින් මතක තියාගන්න ඕනේ. දැන් නිවන අවබෝධ වුණාම ආස්වාස ප්‍රාස්වාස දැනෙන එකේ ස්වභාවය, කායගත සතිය තේරෙන ඉරියාපත භාවනාව වැඩෙන එක ස්වභාවය, අනිත්‍ය තේරෙන එක ස්වභාවය. තමන්ට ගැලපෙන ශාසනය තමන් ගලපා ගන්න දක්ෂ වෙන්න ඕන. තමන්ට ගැලපෙන අනුශාසනය තමන් ගලපා ගන්න දක්ෂ වෙන්න ඕන. තමන් ඉන්නේ කොතනද කියලා තේරුම් අරගෙන එතන ඉඳලා මාර්ගය තමන් දියුණු කරන්න තේරුම් ගන්න ඕන. ශක්ති සම්පන්න වෙන්න ඕන. එහෙම නැතුව කියාගෙන හැම භාවනාවක්ම හැම කොටසක්ම ප්‍රගුණ කිරීම නෙමෙයි වැදගත්. තම තමන්ට අදාළ කොටස මොකද්ද කියලා තේරුම් අරගෙන කටයුතු කිරීම. හරියට මේ වගේ එක්කෙනෙකුට උණ, එයා උණට බෙහෙත් ගන්නවා. තව කෙනෙකුට කැස්ස, එයා කැස්සට බෙහෙත් ගන්නවා. තව එක්කෙනෙකුට සම්පතිශාව, එයා සම්පතිශාවට බෙහෙත් ගන්නවා. හැබැයි සම්පතිශාව තියෙන කෙනා කැස්සට බෙහෙත් ගන්නෑ. කැස්සට බෙහෙත් ගන්න කෙනා උන්ට බෙහෙත් ගන්න නැති වෙන්න පුළුවන්. සමහරලාට මේ තුනම උමනා වෙන්නත් පුළුවන්. නමුත් තමන් තේරුම් ගන්න ඕන තමන්ට තියෙන කැස්සද සම්පතිශාවද උනද බඩේ අමාරුද මොනවද කියලා තමන් තේරුම් ගන්න ඕන. ඊළඟට ඒ තේරුමත් එක්ක තමයි තමන්ගේ ඖෂධය ගලප ගන්න. ආන් ඒ වගේ තමයි අපේ මනසේ ඇතිවන ගැටලු කාරකම් අපි හඳුන ගැනීම තමයි අපි දුක අවබෝධ කර ගැනීම කියලා කියන්නේ. ඊට පස්සේ අනිවාර්යෙන් විදර්ශනාවෙන් බලන කෙනෙකුට මේ දුක හැදෙන්නේ කොහොමද කියලා හොයා ගන්න පුළුවන්. හැදෙන්නේ කොහොමද කියලා හොයා ගන්නවත් එක්කම එයාට Nirodhe පේනවා. හැබැයි හැදෙන්නේ කොහොමද කියලා අවබෝධ කරගත්තේ නැති කෙනෙකුට කවදාවත් Nirodhe පේන්නේ නැහැ. Nirodhe දැක්ක ගමන් එයා මාර්ගයට වැටෙනවා. ඊට පස්සේ එයා ආයෙත් Nirodhe ලබනවා. ලෝකෝත්තර Nirodhe ලබනවා. තේරුම් ගන්න පුජ්‍යලයා තේරුම් ගන්න යන්න එපා. මේක පුජ්‍යලත්වයෙන් ඇල්ලුවොත් එහෙම ඒක විශ්වය දෑතින් අල්ලන්න හදනවා වගේ වැඩක්. ඒක කරන්න බැරි වැඩක්, නිකන් අපහසුවටපත් වෙනවා විතරයි. භවයේ කෙලවර, විශ්වයේ කෙලවර මුගලන් මහරහතන් වහන්සේටත් හොයන්න බැරි වුණා. බුදුහාමුදුරුවෝත් ඒක අනන්තයි කියලා දේශනා කළා. නිවනත් අනන්තයි. ඒක තප්පරයකට දස සහස්‍රීය ලෝක ධාතුවක් දැක්කා. බුද්ධ කාලේ ඉවර වෙනකම් බුදු කෙනෙක් දැක්කත් ඉවර වෙන්නේ නැති විශ්වයක්. කොට අනන්තයි. අනන්ත දේ ධර්මයක් තුළ අනන්ත විදියට වාසය කරන්න තියෙන්නේ. අපි අනන්ත වූ අනන්ත ලක්ෂණ අපි තුළ පවතිනොත්, ලක්ෂණ පවතිනොත් අපි තුළ අනන්තය, එහෙම නැත්නම් අකාලිකත්වය පවතිනොත් අනන්තයටයි අකාලිකත්වය කියලා කියන්නේ. විශ්වය අකාලිකයි. ඒ කියන්නේ අනන්තයි කියන්නේ ඒකයි. අනන්තයි කියන්නේ කාලයෙන් මනින්න බෑ. ආලෝකයේ කාලයෙන්වත් මනින්න බෑ. විශ්වය පෘථුවිය මනින්න පුළුවන්, ඉරහඳ මනින්න පුළුවන්, ග්‍රහලෝක මනින්න පුළුවන්. ඒවා විශ්වය තුළ තියෙන කුඩා දූවිලි අංශු වගේ දේවල්. විශ්වය මනින්න බෑ. ඒ නිසා අපිට නිරෝධය මනින්න බෑ. නිරෝධය නිරෝධය ලෙසටම බාර ගන්න දවසට තමයි අපි තුළ නිරෝධය පවතින්නේ. අනිවාර්යයෙන්ම මානසික බලපෑමට කායික තත්ත්වය අනිවාර්යෙන් බලපාන ඔය අපි දැනගෙන තියෙන ඔය කොඳු නාරටිය පිළිබඳව ප්‍රශ්න තියෙන අයට එහෙම මානසික නොසන්සුන්කම, කල්පනා වඩුකම වගේ තත්ත්ව තියෙන උපදිනවා. ඒ වගේම අපිට හරියට මොළයට අවශ්‍ය කරන ඔක්සිජන් ප්‍රමාණය ලැබෙන්නේ තියෙනකොට කල්පනා කිරීමේ, විදර්ශනා කිරීමේ හැකියාව අඩු වෙනවා. ඒ වගේම නහරවල යම් වියලීමක්, එහෙම නැත්නම් සෙම පිරීමක්, එහෙම නැත්නම් අධික ලෙස වෙහෙස වීමක් සිද්ධ වුණාම මේ විදර්ශනාවට ඒකත් බාධාවක් බවට පත් වෙනවා. ඒ වගේම ඖෂධවල මාත්‍රාව වැඩිවීම නිසා ඇතිවන බලපෑමක් තිබුණොත්, මෙදිමත ගතියක්, නිද්‍රාවක්, ක්ලාන්තයක් වගේ දේවල් තිබුණොත් ඒකත් බලපානවා. ඒ කායික සමබරතාවය, සුවපත්තාවය සමගම තමයි මේ ආධ්‍යාත්මික සංවර්ධනය ඇති වෙන්නේ. ඒ නිසාම නෙවෙයි මහායාන ධර්මයේ ලාමාවරු එන්නේ හරි ලස්සනට ඒගොල්ලන්ගේ කායික මේකට සමබරතාවය අවශ්‍යයි කියලා තේරුම් අරගෙන හොඳින් කායික ව්‍යායාම ආදිය හොඳින් පවත්වා ගන්නවා. ඒකට ඒගොල්ලන්ට දැඩි බලපෑමක් ඇති කරනවා. මොකද වුන් සීතල රටවල් වල ජීවත් වෙන නිසා. එනිසා අනිවාර්යයෙන්ම ඒ ඇත්තන්ට කායික යෝගිතාවේ ව්‍යායාම අත්‍යවශ්‍යයි. දැන් අපි මන්දියම සීතල උෂ්ණ දෙකින් එච්චර පීඩා විඳින්නේ නැති නිසා අපේ කය යම් ආකාරයකට ස්වභාවික පැවැත්මක් තියෙනවා. නමුත් අපිට හේතුපකාරකයි. වයසට ගියාම ලිංගක් අමාරු වෙනවා කියන්නේ ඒකට හේතුව ස්නායුක ආකාරීත්වයන් වල යම් යම් දෝෂත් හට ගන්නවා. අනිත් එක ඉතින් මල්ලත් වැඩිනේ නේද? සරස් වෙන කුණු මල්ලත් ගොඩ ගහ ගන්න එක අර ඩස්ට්බින් එකේ කුණු වැඩි වෙනවනේ. ඒ නිසා ඒකත් බාධාවක් වෙන්න පුළුවන්. තමන්ගේ අර වීර්ය ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ නිසා බුද්ධ කාලයේ මේ තරුණයව සම්පන්නය කාය බලය හොඳින් තියෙන අය මේක දැකීමට හේතුව ඒගොල්ලන්ට අර අවශ්‍ය කරන වීර්යය යොදවන්නට ශක්තිය යොදවන්නට පෞරුෂය ධෛර්යය අවශ්‍ය කරන ඒ ගුණාංග බලය ස්නායු ක්‍රියාකාරීත්වය මනාව සිද්ධ වීම නිසා. ඒකෙන් අදහස් වෙන්නේ වයසකට බෑ කියලා. ඒකට අවශ්‍ය කරන විශේෂයෙන් අවබෝධය. අවබෝධයේ ගොඩනැගෙන්නේ ප්‍රත්‍යක්ෂතාවයේ තුලින්, ආධ්‍යාත්මික ප්‍රත්‍යක්ෂතාවයේ තුලින්, ප්‍රායෝගික ත්‍ත්වයේ තුලින්. ඉතින් එතෙන්ට එන්නේ යා ගමන ගිහිල්ලා. ගමන ගිහිල්ලා වේදර්ශනාවෙන් පස්සේ යමක් මසලා තතු දැනගෙන අවබෝධ කරගෙන අනිත්‍යයි කියන මිසක් අගක් මුලක් මුකුත්ම දන්නේ නැතුව මේකට අපි අනිත්‍යයි අනිත්‍යයි දුකයි දුකයි අනාත්මයි අනාත්මයි කියුවට වැඩක් නැහැ. අපේ ආධ්‍යාත්මයේ තුලින් අවබෝධයෙන් පැන නගින්න ඕන මේ සියලු කරුණු. ඒකට කියනවා අවබෝධයෙන් කලකිරෙනවා කියලා. අවබෝධයෙන් කලකිරිච්ච දෙයකට මනස වැඩ කරන්නේ නැහැ. දැන් ගින්දරට අත තිබේ තියන්නට අපිට නොසිතෙන්නේ ඇයිද කියලා මැවුවොත් කියන්න දෙන අවබෝධයෙන් කලකිරලා තියෙන්නේ. ඒක කලකිරිනවා කියන එකේ තේරුම ඒ කියන්නේ ඒක අපි ස්පර්ශ කරන්න කැමති නැහැ කියන එකද නේ? අපි ගින්දරට ගිහිල්ලා ලිපට අත තියන්න කැමති නැහැ. ඇයි? අවබෝධයෙන් කලකිරලා. අවබෝධයෙන් යමකට කලකිරලා නම් ඔබට මානසික ගැටලුවක් නැහැ, ඔබට සිතවිලි වල ප්‍රශ්නයක් නැහැ, ඔබට චේතනාවේ ප්‍රශ්නයක් නැහැ. එහෙමනම් ඔය චේතනාවේ සිතවිලි වල ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? අවබෝධයෙන් කලකිරිච්ච නැති ඒවා එනවා 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 එනවා. එතකොට මට ඒක අවබෝධයෙන් තොරව ප්‍රහාණය කරන්න උත්සාහ කරනවා. නිසා විදර්ශනා කරන්න තතු හරියට දැනගත්තට පස්සේ අපි ඒ ධර්මතාවන් වලින් වෙන්නේනෝ, ඒ ධර්මතාවයන් අපින් වෙන්නේනෝ, මේ ධර්මතාවයන් අපින් වෙන්නුණත් අපි ඒ ධර්මතාවයන් වලින් වෙන්නුණත් මේවා අපේ දේවල් නෙමෙයි කියන යථාවබෝධයම අප තුළ හොඳින් පැන නගිනකොටම සත්පුජ්‍යලාත්ම දෘෂ්ටිය මෙතනින් අවසන් වෙනකොටම අවබෝධයෙන් කලකිරෙන තැන මනස සංසිඳිලා සියල්ලට පිළිතුරු එනවා. නිට්ටියක් නැත අනිත්‍යයක් නැත කියලා. අන්න ඒක තමයි අනිත්‍ය කියන්නේ. ලෝකේ නිට්ටියයි අනිත්‍යයි කියලා එකක් නැහැ කියලා තේරුම් ගැනීම තමයි අනිත්‍ය කියන්නේ. රස තිබුණොත් අහන්නේ. අර වගේ ධර්ම කරුණක් පිටින් අහනෝ අනිත්‍ය ගැන පොඩ්ඩක් කියලා දෙන්න. සංස්කාර පත්‍ය මොකද්ද, වේදනා ඇති වෙන්නේ කොහොමද කියලා දෙන්න. අපේ ප්‍රශ්නේ එහෙමයි. මිනිස්සු අධ්‍යයනය කරන්න ඕන තමාව, කියවන්න ඕන තමාව, බලන්න ඕන තමාව. පොත්වලන මිනිස්සු නෙවෙයි නිවන් දකින්නේ, තමා දේශ බලන අය. තමා දේශ බලනවා කියන්නේ මොකක්ද? දහම දේශ බැලීම. දහම කියන්නේ තමා තුළ මුළු ත්‍රිපිටකයම උපදින්නේ තමා තුළින්. නිරෝධය තියෙන්නේ පොතේ නෙමෙයි තමා තුළ. නිවන තියෙන්නේ පොතේ නෙමෙයි තමා තුළ. වේදනා තියෙන්නේ පොතේ නෙමෙයි තමහතුල. කාලය තියෙන්නේ පොතේ නෙමෙයි තමහතුල. අකාලික බව තියෙන්නේ තමහතුල. ඒ නිසා තමා දැස බලන්න නෑ. දැන් අපි එහෙම තිබ්බට අපිට අර ඒ ප්‍රශ්නෙත් එක්ක ඒක ගැළපිලා යන්න ඕන. දැන් ඔය සමහර බෙහෙත් ගන්නවා එයාට සනීප වෙන්නේ ඒ වෙලෙදී. එක්කො ඒ දොස්තර මහත්තයම බෙහෙත වෙනස් කරලා බලද්දී, එහෙම නැත්නම් වෙන දොස්තර මහත්තයගෙන් ඒ වෙනත් ආකාරයක බෙහෙත ගත්ත ගමන් සතියෙන් වැඩි සනීපයි. ආන්න ඒ වගේ තමයි මේ අපේ ආධ්‍යාත්මික දේටත් පෙත්ත මාරු කරලා බලන්න වෙනවා. සහේලාවට සමහර වෙලාවට මේක ගැළපෙන්නේම නැත්නම් මේකෙන් සූපත් වෙන්නේ නැත්නම් මේකට මෙන්න මේ බෙහෙත යොදලා බලමු කියලා කල්පනා කරලා සූපත් කරන්න පුළුවන්කම දෙනවා. ඒ සරල දෙයක් වෙන්න පුළුවන්. දැන් අපි මහා බෙහෙත් වලින් කරන්න බැටි වැඩේ උණු වතුර ටිකක් හත් කරලා පපුවට ඇල්ලුවාම ඔළුවට ඇල්ලුවාම නේද පොඩ්ඩක් ඔළුවට තුවාලකින් මේ කරාම ඔබ සනීප වෙනවා. සමහර වෙලාවල් වලට අපි අර සරල සිද්ධාන්ත පිළිබඳව නොතකන නිසා වෙන්න පුළුවන්. අපිටත් මේ නිවන ටිකක් වැඩි සීරියස් කරගත්ත නිසා වෙන්න පුළුවන්. ටිකක් මගේ ඇරිලා තියෙන්නේ. ලස් සැලකිලිමත් වෙන්න ඕන කොහොමද අපි අපේ තියෙන தත්ති මගහරින්නේ කියලා. දැන් උදේ දේශනා කරපු ධර්ම ටික ඔක්කොම අවදි කරගෙන තාම ඉන්න ඕන. ආයි ඊට කලින් දේශනා කරපු ඒවා තමරක කරන්න එපා. අපි නිවන හොයාගෙන යද්දී gedara hoyagena yanawa address එක gedara tiyala gedara hoyagena yanawa telephone එක number එක gedara tiyala phone එක gedara tiyala. දැන් මොකද වෙන්නේ? ලෝකාන්ත හරියට ලිපිනේ සියල්ල සතු පත්‍රිකාව අරගෙන යන්න ඕන. දුරකථන අංක එකක් නෙමෙයි දෙක තුනක් අරගෙන යන්න වෙනවා. නැත්නම් එකක් ඕෆ් වෙනවා, එකක් බැටරි බහිනවා, එකක් කැන්සල් කරන්නේ. මාකරි ගැඩ පිළිවෙලක් තියෙනවා. නැත්නම් ගේ වටේ කැරකි කැරකි ඉන්නෝ ගේ දන්නේ. මං හිතන්නේ ඒක තමයි වෙලා තියෙන්නේ. අපේ බෞද්ධ නිවන ළඟටම ඇවිල්ලා නිවන වටේ ඉන්නවා. නිවන නිවනේ මං හිතන්නේ හැපි හැපි යනවා නිවන අඳුරන්න. තේමනේ නෑ. ඒක රජ කෙනෙක් ගිහිල්ලා එක අවන්හලේ එක මේ අම්බලමේ බුදුරජාණන් වහන්සේ රජතුමයි දෙන්නම හිටියා. පුකුසාති කියන රජතුමා. ඒ රජතුමා දන්නේ බුදුහාමුදුරුව කියලා. ඉතින් ඒක බාහිරික පිටින්. ඒකම තමයි වෙන්නේ ආධ්‍යාත්මික. මේ නිවනේ ළඟින් යනවා, නිවනේ හැපි හැපි යනවා. අන්ධකම නිසා දකින්නේ දන්නේ. මැනිගල පාර තිබ්බත් කකුල හැපුණත් අන්ධය දකින්නේ නැහැ. මෙතන තියෙන්නේ නිවන තුලම අපි වාසය කරනවා, නිවන තුලම අපි හැසිරෙනවා, ජීවත් වෙනවා. නිවන නිවන කියලා අඳුන ගන්න. ඒ නිවන කියලා අඳුන ගන්න නැත්තේ අපි නිවන කියලා හොයන්නේ නිවන නෙමෙයි. බෞද්ධය නිවන කියලා හොයන්නේ නිවන නෙමෙයි. බෞද්ධය අර මතක් කරපු ගැඹුරු කාරණේ සංකීර්ණත්වයට පොඩ්ඩක් මේ යන්නේ. නිවන කියලා හොයන්නේ සංකල්පයක්. ඉතින් මගේ සංකල්පයට හරියන දේ තාම මෙතන නෑනේ. නිවන එනවා කොළපාට ෂර්ට් එකකුයි නිල් පාට කලිසමකුයි ඇඳලා. නිවන ඒ වුණාට අපි හොයන්නේ රතු පාට ෂර්ට් එකකුයි සුදු පාට කලිසමකුයි ඇඳපු නිවන. නිවන ළඟම ඉන්නවා, නිගම හෝල්ඩ් එකේ ඉන්නවා. මේ කවුරු වෙන කන්ද ඉන්නේ? නිවන එන කන් ඉන්නේ. එයා එනවා කිව්ව රතු පාට ෂර්ට් ටේපුයි සුදු පාට කලිසමක් පෑනලා. නිවන කතා කරලා කිව්වත් මම මේ නිල් පාට ෂර්ට් ටේපුයි කළු පාට කලිසමකුයි ඇඳලා ඉන්නේ. මම ඒ මම නිවන තමයි. නෑ නෑ, ඔයා වෙන්න බෑ. ආරය එන කන් ඉන්නේ. නිවන එහෙම කතා කරලා කියන්නේ අපි ඒක අඳුර ගන්න ඕන. නිවන කතා කරලා කිව්වත් අපේ උපාසක අම්මලාට අපේ මහත්තුරුන්ට මහත්යක ඔයා වෙන්න බෑ, වෙන්න බෑ. ඒකනේ දැන් ඔය තියෙන தත්ත්වේ. දැන් මම සෝහාන් වෙලා කියලා කිව්වොත්, මම රහත් වෙලා කියලා කිව්වොත් අද වෙන වැඩේ ඕකනේ. නෑ නෑ, වෙන්න බෑ. ඔයා එහෙම සෝහාන් වෙන්න බෑ. ඔයා රහත් වෙන්න බෑ කියලා කියනවා. ඒ වගේම තමයි නිවන කතා කරලා කිව්වත් මම තමයි නිවන කියලා. නෑ නෑ, ඔයා නෙමෙයි, ඔයා නෙමෙයි. අද බුදුහාමුදුරුව ඇත්තටම වැඩම කළා කිව්වත් මම බුදුහාමුදුරුව කියලා මිනිස්සු පිළිගන්නේ නැහැ. ජේසුස් වහන්සේ වැඩම කළා කිව්වත් මම ජේසුස් වහන්සේ කියලා මිනිස්සු බාරගන්නේ නැහැ. මම තමයි නබිතුමා කියලා කිව්වොත් එහෙම නබිතුමත් බාරගන්න ගන්නේ නැහැ. යත් අරගෙන ගිහිල්ලා අර දඟෙඩියෙත් තියයි. මොකද අපි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මෙහෙම අර හීන ලෝකේ විශිෂ්ටයක්. බුදු කෙනෙක් ආපු ගමන ඉස්සල්ලම කරන්නේ මොකද්ද? ඉස්සල්ලම කරන්නේ ඔබේ තුවාල වලට බෙහෙත් දානවා. බෙහෙත් දානකොට ඔබට වෙන්නේ මොකද? ඔබේ තුවාල ඔක්කොම දැවිල්ලට ගන්නවා. ඒ කියන්නේ ඔබේ ඔක්කොම සිත් රෙදෙන්න පටන් ගන්නවා. දැවිල්ලක් හට ගන්නවා සිත්වල. ආපු ගමන් කියන්නේ මේ මාර වැඩක් නෙමෙයි. ආවිල්ලා අපි රෙද්දන එකනේ කරේ. ඒකයි හොයන්න බැරි. රිද්දන්නේ කොමටද කියලා හොයාගන්න බැරි වුණොත් එහෙම රිද්දනවයි කියන එකත් එක්ක තරහ වෙන්න ගියොත් එහෙම ප්‍රශ්නයක් වෙනවා. දුෂ්කර මහත්යත් රිද්දනෝ චතුරොත් රිද්දනෝ. ඔබ හිතනවද ඕගොල්ලෝ ආපු ගම අනේ හරි හොඳ කට්ටිය මේමයි කියලා ඕගොල්ලෝ වගේ කරයි කියලා ආපු ගම බයි. තමන්ගේ ඔළුවට තියෙන දේ තමන් දකින්නේ නැහැ. මේවත් අඥාන පිරිසක් කියලා දොස් කියයි. තමන් ළඟ තියෙන දේ තමන් දකින්නේ නැහැ. තමන්ගේ සමීපයේම තමන් බලන්නේ. සමීප වෙන තමාතුලට තමාතුලට සමීප වෙලා සමීප වීම කොච්චරද කියනවනම් තමන් කණිපිට ගහනකන් තමන් සමීප වෙන්න ඕන තමන්ට තමා. හැමතිස්සෙම අපි මේ දුර දකින්න පුළුවන් ඇහැක් නිතින් ළඟ දකින්න බෑනේ. සමීපම දේවල් පේන්නේ. අපි සමීපේ බලන්න ඕමනා නම් අපි කරන්නේ කැඩපතක් ඉස්සරහට යනවා. අපි ඇඳ ගන්න සාරිය, අපි ඇඳ ගන්න කලිසම, අපි හදා ගන්න මූණ, අපිට බලන්න ඕන නම් මොකද වෙන්නේ? මේ ඉන්ද්‍රියන් දර්ශනේ ඒක බලන්න අපි කණ්ණාඩියක් අල්ලා ගන්නවා. තේරෙනවද? මම හිතන්නේ ඔබේ මමත්වය ඔබට කණ්ණාඩියෙන් තමයි බලන්නේ. ඒක නිසා ධර්මයේ කැඩපතක් කරගන්න කිව්වේ ඒකයි. ලොකු ගැඹුරක් තියෙනවා. ඒ කියන්නේ විශේෂ ක්‍රමවේදයකට තමයි ඔබ බලන්න වෙන්නේ. සාමාන්‍ය ක්‍රමයකට බලන්න බෑ. ඔබට ඔබව පේන්නේ නෑ. මහන්සි වුණාට පේන්නේ. මමත්වය අතහැරෙන්නේ නැත්තේ මමයි කියලා කෙනෙක් ඉන්නවයි කියලා බාර ගන්න නිසා. මගේ කියලා ඒකට අයිතිවාසිකමක් දක්වන නිසා තමයි අතහැරෙන්නේ නැත්තේ. සමහර වෙලාවල් වලට වන්තරු පොළකදී එහෙම නැත්නම් මගුල් ගෙදරකදී තමන්ගේ වගේ බෑග් එකක් තමන් අතට ගන්නවා. අතට අරගෙන තමන්ගේ වගේ ඉන්න මොකද මේ තමන්ගේ පරණේ තිබිච්ච බෑග් එක තමන් ගත්තා. ටික වෙලාවක් ඉඳලා කවුරු හරි කෙනෙක් කිව්වොත් ඔය බෑග් එක මගේ. කොහෙද මේ බෑග් එක මගේ? මේ 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 පාට බෑග් එක මගේ කියලා කියනවා. මෙයා ඇද්දට දෙන්නෙම නැහැ. ඊට පස්සේ කියනවා අය බෑග් එක අරලා බලන්න. බෑග් එක අරලා බැලුවා. අරලා බැලුවාම ඔයාගේ බඩු නෙමෙයි තියෙන්නේ මේකේ. ආ දැක්කනේ. ටක් ගාලා අර පැත්ත හැරෙන්නේ නැද්ද? අතරා ඒක නෙමෙයි සොරියේ. ඔයාගේ බෑග් එක වාගෙන යන්නේ. ඒක මගේ බෑග් එක. අර බැලුනේ එතනම අනිත් පැත්ත පැටියේ තිබ්බේ. ආ ඒක නේ. වෙරි සෝරි ඈ. මේක ඒක මේක ඔයගොල්ලෝ යගේ ඒක. හැබැයි අවබෝධය වෙන තුරු අතාරින්නේ නැහැ. ప్రత్యක්ෂ වෙන තුරු අතාරින්නේ නැහැ. ඒ නිසා ඔබ ඔබේ බෑගෙකින් කියලා අල්ලගෙන උදුරන උදුරන මම කියන ඕක අතාරින්න ඕක ආගේ බෑගෙක නෙමෙයි ආගේ බෑගෙක නෙමෙයි කොහෙද තියෙන්නේ මේක මගේ බෑගෙක මම පොඩි කාලේ ඉඳලා අදාගත්තේ දියු කරගත්තේ මේ මගේ බෑගෙක නෑ නෑ ඔබට ඕක අයිති නෑ ඔබ ඔබේ බෑගෙක නෙමෙයි අපිට කියන්නේ ඔබේ බෑගෙක කියලා ඔබ අල්ලගෙන තියෙන දේ විවර කර බලන්න මගේ මහත්ය මගේ දරුවෝ මගේ නිවස මගේ ස්වාමිදීනිය ස්වාම්පුරුෂයා ඔය වශයෙන් වෙන්න පුළුවන් ඈ මගේ සිතුවිලි මගේ අදහස් මගේ සංකල්ප ආමුරු කෙනෙක් ගත්තොත් මගේ පන්සල මගේ දායකයෝ මගේ ශාසනය මගේ ජාතිය මගේ ආගම වෙන්න පුළුවන් අර මම කියන බෑගෙක ඔය ටික ඔක්කොම දාලා තියෙනවා අරලා පරීක්ෂාවට ලක් කරන කම් හිත නිදහස් වෙන්නේ නැහැ බුදුවරයෝ මොන වගේද බුදුවරයන්ගේ ස්වභාවය මොන වගේද බුදුරජාණන් වහන්සේ තාම සරලව කියන දුටු තේ තුටු පමණයි අයිතියක් හැම දෙයකම අයිතියක් නෑ අයිතියක් නැති කෙනෙක් පොරකන්නේ අයිතියක් නැති කෙනෙක් කණ්ඩු කරගන්නේ අයිතියක් නැති කෙනෙක් ස්වභාවික වාසය කරනවා. එයාට මේ ලෝකේ නරක දෙයක් මොකක්වත් නැහැ. ඔක්කොම හොඳයි. හොඳයි. බොහොම හොඳයි. ඉතින් මම ඔබ පුරුදු වෙලා සමහර අය කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේ නෝන මලා හොඳයි කියලා තමයි කියන්නේ මම බොහොම අසනීපෙන් ඉන්නේ සාමිනා බොහොම හොඳයි කොහොම හොඳයි මැරෙන්න යන්නේ බොහොම හොඳයි ඒක මිනිස්සෙක් ඇවිල්ලා මේ මොකන්ද දී වෙලයි කියලා මේ සල්ලි එකතු කරනවා. ඉතින් මං කෝ ඔච්චර දුක් විඳින දේ හැමතැනම ඇවිදිනට වඩා හොඳ නැද්ද මැරෙන එක? මැරෙන ඕක වැඩක් නෑ නිකන් ඇවිදින්න දුක් විඳින්නේ කියලා ඒ වගේ දින් වෙලා බලාගෙන ඉන්න. මං ගොහා මේකත් තරයි යන්නකො ජීවිතේ ඌට වඩා හොඳ නැද්ද ඇත්තෙන් මැරෙන එක හරි ශෝක යෝජනාවක් කරේවා මේ මනස සැනසෙන්නේ කොහොමද කියලා ඔබ දැනගන්න ඕන. දැන් කොහෙන් හරි දරුවන් නලවන ශිල්පේ ඉගෙනගෙන ඇවිල්ලා ඒ ශිල්ප පාවිච්චි කරලා දරුවෝ නලවන්න පුළුවන්. අච්චම්මගෙන් ඉල්ලනවා අච්චම්ම කියන්න මේ මට දරුවෝ නලව ගන්න කවියක්. ඉතින් කියනවා ඔන්න පුතේ කීඩට ගියා. ළඟට උඩින් කොක්කු ගියා ඔන හරි කියනවා. සුබ ගම ඕක කියනවා. කිරි මුට්ටි එක වේ ගියා කියලා ඔහොම කියන. එහෙම කිව්වයි කියලා ළමයි නෑ වෙන්නේ නෑ. ඊට පස්සේ කියනවා අම්මා කතා කරලා කියන නෑඳුවා මේ දොයි 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 දොයිය බබා කියන කියලා. එයා ගහලා කෝට්ටක් සට්ටු කරලා දොයි 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 දොයිය බබා කියලා නලව. හම්දුරු කිව්වෙත් එහෙම හම්දුරු හිත නලව ගන්න කිව්වේ එහෙමයි. ඈ හයියෙන් නලවන දොයි 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 දොයිය බබා කියලා. දැන් නැලවෙනවද? අර අකුරට නීතිය එහෙම දරුවෝ නලවන්නේ දැනුමට නලවන්න බෑ. එයාගේ හෘදයාංගෙම ලයන්විත බවක් ඇති වෙලා එයාගෙම තියෙන ස්වභාවයත් එක්ක බැඳිච්ච දෙයකින් තමයි එයා දරුවෝ නලවගන්නේ. පොඩි සිල්පයක් පිටින් ගන්නවා වෙන්න පුළුවන්. දැකපු දෙයකින් අහපු දෙයකින් අවසන්. නමුත් එයාගේ තමයි ඒක තීරණය කරන්නේ. ඒක ලුණු මිරිස් ගන්නට සම්බන්ධ කරනවා වගේ අවශ්‍ය ප්‍රමාණය අවශ්‍ය ස්වරය අවශ්‍ය ගුණ එකතු කරන්නේ. ඒ නිසා නිවන් දැකීම ඔබ සතුයි. ඔබට අනුකූලයි. නිවන් දැක්කොත් ඒ පළවෙනි අයිතිකරු ඔබ. නොදැක්කොත් අපගේ වැරදි කාරය ඔබ. මේක එහෙම නෙමෙයි. මේගොල්ලෝ දාන හිතාගෙන ඉන්නේ. නිවන් දැක්කොත් පළවෙනි අයිතිකාරය හාමුදුරුවෝ. නිවන් නොදැක්කොත් ඒකෙත් පළවෙනි වගේ කියෙව්ට හාමුදුරුවෝ. නෑ ඕනම කෙනෙක් තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වයේ පළවෙනි අයිතිකරුවා තමයි. වැරදුනොත් පළමු අයිතිකරුවා අපිට. ශෝකයේ උපදින හැම තැනකම බලන්න පුළුවන් අර බුදු වදන් ටික. බුදුරජාණන් වහන්සේ අන්සා රතියාජායති සෝකෝ රතියාජායති භයං හේමතෝ ජායති සෝකෝ හේමතෝ ජායති භයං තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති. ඔය විදියට හිතන්න පුළුවන්. දැන් මේ මේවයි මේ සම්පූර්ණයෙන්ම අත්හරින්න නෙමෙයි මම මුලදී මතක් කරලා තියෙනවා. දැන් මේ මාර්ගඵලලාභීන්ගේ පවා තිබුණනේ ප්‍රේමය තිබුණා, දයාව තිබුණා, ආදරය තිබුණා, ඇලීම තිබුණා, යුතුකම තිබුණා, වගකීම තිබුණා. ඒ කර්තව්‍යයක් කළාද නැද්ද? ඔය විසාකාමා උපාසිකාව වැනි උත්තමයෝ, අනේ පිඩුසිටතුමා වැනි උත්තමයෝ, ඊට පස්සේ ඒ වගේ මාර්ගඵලලාභීන් අය පවා නේද? එහෙම වගකීමක් කළා. එහෙම වගකීමක් ඉෂ්ට කළා. මේක තියෙන්නේ ආසත්ත භයෙන් යුක්ත නිවනට බාධා වන විදියට නිවනට වැඩියෙන් ධර්මය අවබෝධ කර ගැනීමට වඩා වැඩිමත මෙන්න මේ දේට ඇලීමක් තියෙනවා කියන එක විතරයි නිවනට බාධා වෙන්නේ. එහෙම නැතුව අර පොඩි පොඩි දේවල් මේව කරගන්න එපා. දැන් ගොවියෙක් වෙලට වතුර හැරෙව්වහම කොච්චර වතුර හැරෙව්වත් පොළොවේ තියෙනව පොළොවට උරා ගන්න ගැතියක්. ඒව නැති කරන්න බෑ. ඊළඟට නමුත් එයා කරන්නේ අර සද්ද ඇහෙන පේන තැන් බලලා වක්කඩවල් අක්කුටු වෙන පාගල වහන දාන එක තමයි කරන්නේ ප්‍රධාන වශයෙන්. තමත් කුඩා කුඩා තැන් වලින් පොඩි පොඩි ලීක් තියෙන්න පුළුවන් කුඹුරේනේ. නමුත් එයා කරන්නේ ඒක තමයි. කාන් ඒ වගේ අපි මේ ප්‍රධාන ටික ප්‍රධාන ආසත්ත බැඳී තමයි නැතිනේ. ඒ ආසත්ත බැඳීම් සමහර දේවල් තියෙනවා මනසට කියලා දීලා උගන්නලා ඒ වැඩේ ඉවර කරන්න පුළුවන්. සමහර දේවල් තියෙනවා එහෙම කියලා දීලා උගන්නලා ඒක මනසින් අයින් කරන්න බෑ. Taman දැක ප්‍රත්‍යක්ෂ කර අවබෝධ කරගත්තට පස්සේ තමයි ඒක ඉවර වෙන්නේ. දැන් සමහර අම්මල තාත්තලාගේ දැඩි ආසත්ත බවක් තිබුණොත් දරුවා විවාහ කරලා දීලා ඉවර වෙලා තමයි Taman මේ ධර්මයේ දකින්නේ හරි මොනවා හරි කියලා. එයා ඇත්තටම යාගේ හිත නිදහස් වෙන්නේ බනහන් අර තරුවගේ විවාහ කටයුත්ත දැකලා ඉවර වෙනකම්. සමහර අය ධර්මයේ දකින්නේ නෙමෙයි මට උන්නත් එකයි මලත් එකයි ළමයාගේ විවාහ උත්සවය දැකලා කියලා එහෙම අම්මලා තාත්තලා තියෙනවා. එහෙම හිටපු අම්මලා තාත්තලා එහෙමම මේ ගිහිල්ලක් තියෙනවා. ආදිනේ දන්නේ නැහැනේ මේ ජීවිතය තුළ අවබෝධ කරගන්න මේ අපිට ධර්මයක් තියෙනවා ය කියලා. මේ බෑ බෑ කියලා මට ඉන්නේ විලිලැච්ඡාවේ බෑ. කටිගේ බෑ අපිට බෑ අපිට බෑ අපිට නිවන් දකින්න බෑ. අපි පින් කළා නැහැ අපි අවාසනාවන්ත. එහෙමනම් ඒ හාමුදුරුවරු පස්සේ යන්නේ අවාසනාවන්ත මිනිස්සු ටික. යම්හා අමුරු කෙනෙක් කියලා අපිට නිවන් දකින්න බෑ අපි පාරමී පුරලා නෑ අපි අවාසනාවන්ත පිරිසක් කියලා යා පිටුපස යන්නේ මහා අවාසනාවන්ත පිරිසක්මයි. ඉතින් මම කියනවා මේ ආත්මේ නිවන් දකින්න පුළුවන්. අපිට පාරමී පිරලා තියෙන අපි ඉතුරු පාරමී ටිකක් පුරා ගන්න ඕන. ඉතුරු විදර්ශනා ඥාන ටිකක් අපි ගොඩනගලා නිවන් මේ භවයේදීම දකිමු කියලා කියනවා. ඉතින් අතිශයින්ම වාසනාවන්ත පිරිසක් තමයි අපේ ධර්මයත් එක්ක එකතු වෙලා ඉන්නේ. හේන සන්තෝෂයි. නිවන අපි වැඩෙන්නට ඉඩ හරින්නේ අපේ ආධ්‍යාත්මය තුළ ගසක් වැඩෙන්නාසේ. ගසක් වැඩෙන්නාසේ නිවන අප තුළ වැඩෙන්නේ දෙන මොහොතක ගහක් ඉඳලා අපි පොඩ්ඩක් ඉඩ දෙනව නේද ගහට. හැමදාම ගිහිල්ලා පොට්ටකින් තට්ටු කරනවා ඉක්මනින් හැදෙනවා ඉක්මනින් හැදෙනවා වෙන් කියලා. එහෙම කරන්නේ යාට එයා මැරෙන්නේ නැති වෙන විදියට යාට ආරක්ෂාව සපයලා දෙනවා. එයාව හරක් කරන්න නැති මට්ටමට වැටක් ගහලා අපි ආරක්ෂාව සපයලා දෙනවා. එතකොට ඔබේ ආධ්‍යාත්මික සැනසීම ගසක් වැඩෙන්නාසේ වැඩෙන්නට ඉඩ හරින්න. ඒක ආරක්ෂා කරන වැටක් ඕන. ඒක මිලින වෙනවට අවශ්‍ය කරන ඥානය, ශ්‍රද්ධාව, වීරය ඒව සමබරව එකතු කරන්න. මේ වැඩි කරන්නත් එපා. දැන් ගහකට වතුර ඕන. ගොඩාක් වතුර දාලා පුරෝවල තිබ්බොත් මොකද වෙන්නේ? මුල තැම්බෙනවා. ගහකට පෝර ඕන. ගෙරලා යූරියා පොට්ට 10ක් 15ක් විතර වටෙන් තියෙනවා. ගහ පිච්චිලා යනවා. ඒකයි වෙන්නේ. දැන් වීල් එක ස්ටෙරින් වීල් එක තියෙන්නේ මොකටද කියලා අහුවොත් කියන පුතේ මේක තියෙන්නේ හරවන්න. මිනිහා ගත්ත ගමන් වාහනේ ඇහෙට හරවගෙන හරවගෙන යනවා මෙහෙටත් හරවගෙන හරවගෙන යනවා. එහෙම කියොත් ඒ මනුස්සය කොහෙද කාට යනවා. එයා ඒක පාවිච්චි කරන්නේ ඒ විලාවේදී ප්‍රමාණයට ප්‍රමිතියට මෙන්න මේ ප්‍රමිතිය අඳුනගත්තේ නැති වෙනවම යම් කිසි දෙයක් වුණම දෙයක ඒ දේ තමයි අහිත පිණිස පවතී. ඖෂධයේ මාත්‍රාව දැනගත්තේ නැති වුණොත් ඖෂධයම තමන්ට විපත පිණිස පවතිනවා. දෙවනේ ඖෂධයේ විපත පිණිස පවතිනවා. එහෙම වෙච්ච අවස්ථාවේදී සාධක ගැනලා පෙන්නන්න ඕනේ නෑ නේ, ඕන තරම් තියෙනවානේ නේ. ප්‍රයවෙත වැඩි වෙලා බීලා නේ, අනිවාර්ය පිළ වෙච්ච වැඩ තියෙනවා. ඒක නෙවෙයි තහක් විතර ගාල් පෙන්නන්නේ. ඕකම තමයි අපිට වැරදෙනවා නම් වැරදෙන්නත් තියෙන කාරණා. ඉතින් ඕක කොහෙන්ද ගන්නවද? අවදිය, සිහිය, කල්පනා, සංසුන්. හැමේ බොහොම හැමේ බොහොම සංසුන්. මතක තියාගන්න මේක මහාන වෙලා කැලේකට ගිහිල්ලා කුටියවල් වල තනි වෙලා කැලේ ඉඳන් ඉන්නේ තේරුම් ගන්න ඕන ධර්මයක්. ඔබට ඔබේ වැඩ කරගෙන, ඔබේ රාජකාරී කරගෙන, ඔබේ පෞල් ජීවිත ගත කරගෙන ලබන්නට හැකිනම් ලබන්නට පුළුවන් නම් ඒ ලබන්නට අවශ්‍ය කරන සංයමය ඔබ ලබා ගන්නවා නම් ඔබ අර කැලේ ගිහින් ධර්මයේ දකින 10 දිනකට වඩා වටිනවා. ඊගන් කාර්යයක් ඔබ ඔබේ ජීවිතය තුළ ඉඳලා ඔබ ප්‍රගුණ කරගන්න ඔය උත්සාහ කරන්නේ. එන්නනේ. හරියට ඔබ අර බාහිර උපාදයක් ඇප්ලයි කළා වගේ තමයි. එයා තේරිලා අර වෙලා සම්පූර්ණ මේකට කැප වෙලා පිටින් ඉඳන් නෙවෙයි මේ ජොබ් එක කරන ගම වැඩ කරන ගමන් අරකට පොඩ පොඩක් ගිහිල්ලා ඉගෙනගෙන ගිහිල්ලා එයා කියලා ගොඩ එන්නයි හදන්නේ. ඉතින් ගිහි ජීවිතය කියන්නේ ඒ වගේ. අපි කෙලින්ම අර උපාධියෙන් ඇවිල්ලා රණකර වෙන් වෙලා විශ්වවිද්‍යාල පහසුකම් අරගෙන බෝඩින් අරගෙන නිවන් දකින්න අය හාමුදුරුවරු. නමුත් ඒක දකින්න නැති ඒක වෙනම දෙයක් උද්ඝෝෂණ කර කර ඉන්නවා. අම්බරට තියෙන නිවන් දකින්න මේ බෝඩිම හම්බෙලා තියෙන කැවිද්දී නිවන් දකින්න යුනිවර්සිටි එක හම්බෙලා තියෙන නිවන් දකින්න සම්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත් ආය ඕක කියලා තමයි කවුරුත් දාගන්නේ සිවුර. සියලුම දුකින් නිදහස් වීම වෙනසයි කියලා සිවුර කරේ දාගන්නේ. වැඩ කරන්නේ රක්ෂා කරනවා, යොග් කරනවා, ස්ටයික් කරනවා, දේශපාලනය කරනවා, ගම් හදනවා, රට හදනවා, අරක හදනවා තමයි හැදෙන්නේ. තමා හැදුණු තැනක තමයි ලෝකෙ හැදෙන්නේ. එහෙනම් ඔබ කරන්නේ හාමුදුරු 10ක් කරන වීරාන්විත ක්‍රියාවක් තනියෙන්. ඒකට අර ධර්මයේ ප්‍රගුණ කරගත්ත හාමුදුරු කෙනෙක් කරපු ක්‍රියාවලිය. ඒ කියන්නේ මම මහාන වෙලා සම්පූර්ණයෙන් කැප වෙලා දැන් අපිට භාවනා මධ්‍යස්ථානවලදී කිලම්පසක ගැන හිතන්න ඕනේ. හරියට කෝප්පේ ලියෙන් දෙපහම කෝප්පේට හරියට අර බන්ධනාගාරේ වගේ එනවා. කිලම්පසක ඒක පොලිමේ ඉන්න ඕනේ මේක කෙලින්ම එනවා මෙතෙන්ට. කැඳ එක හරියට ඉස්සරහට කෝප්පේට ඇවිල්ලා මේසෙට තියෙනවා. කුටිය ළඟට එනවා. අපිට තියෙන්නේ සම්පූර්ණ ආධ්‍යාත්මික වැඩ පිළිවෙලක් විතරයි. දැන් ඔබ ඔබේ ජීවිතය තුළ ඔබ කෑම පියාගෙන ව්‍යාගෙන කාලා රස්සාව කරලා එළවලු ටික කඩෙන් ගෙනල්ලා දරුමල්ලෝන් හදලා ඒගොල්ලන්ගේ ප්‍රශ්න විසඳලා මහත්තයගේ නෝනගේ ප්‍රශ්න විසඳලා ගෙදර ලයිට් බිල් වතුර බිල් ගෙවලා අතුපතු ගාගෙන මේක දකිනවා නම් මං හිතන්නේ මං වගේ 10ක් ඔබ වටිනවා. එතකොට තේරෙනව නේද ඔබට ඔබේ ද්වස්ත භාවයත් එක්ක ඔබ ගත යුතු සංයමය සහ වටිනාකම තුළ තියෙන අගය සහ කළ යුතු කැපවීම. තේරෙනවනේ නේ? ගොඩක් කැප වෙන්න සිද්ධ වෙනවා. ඒකේ අර බොහොම පරිස්සම් වෙන්න ඕනේ. දැන් කවුරු හරි කෙනෙක් වෙලාව බහු වෙලා කියලා කියනවා. දැන් බන බන තියෙන්නේ. දැන් අපි මෙතනින් පිටත් වෙන්න හදන පැය භාගයයි තියෙන. නමුත් අපිට යන්න තියෙනවා මාතරට. ඒ පැය භාගයට මාතරට යන්න ගියොත් මක මොකද ඇක්සිඩන්ට් එකක් මාගේ තමයි. නමුත් මට යන්න පුළුවන්කම තියෙන්නේ තව පැය දෙකකින්. ඉතින් අපි අවශ්‍යතා සහ උමනාකම් ටයිමින් තිබුණයි කියලා එහෙම බෑ අපිට. දැන් මේ කටි ඔක්කොම නිවන් දකින්න කැමති. හැබැයි අර නිවන් දකින්න ප්ලේන් එක කවුරුත් නගින්න කැමති නෑ. ගෙදර ගිහින් එන්නම් පස්සේ කියලා එන්නම් තාසුමාන පහකින් විතර එන්නම් වැඩ ටිකක් කරලා තියෙනවා දුවක සාද බෙන්දට පස්සේ එන්නම් මාත්‍ය මේ මලාට පස්සේ එන්න කියලා. ඔන්න උතනයි ටෙස්ටින් එක තියෙන්නේ පරීක්ෂාව තියෙන්නේ ෆ්ලයිට් එක රූම් ගාල් ලෑන්ඩ් කරන ලෑන්ඩ් කරලා කට්ටි නැගින්න ගිහින් මෙතන කී දෙනෙක් නැගීද පරිව තුන් දෙනෙක් නැගී නැගින්නේ ඇයි මං දාම විස්රාම ගියේ නැහැ විස්රාම වැටුප ගත්තා විතරයි තාම විස්රාම වැටුප ගන්න හිතාගෙන තමයි මම මෙච්චර කාලයක් වැඩ කරේ අපරාධ විස්රාම ගත්ත විතර දැන් ඒ කියන්නේ තාම දුක්ඛ සත්‍ය තේරුම් අරගෙන නැහැ තාම ඉන්නේ දුක සැපයි කියන සියල්ල අත්හරින්න නෙමෙයි මේ සියල්ල අත්හැරීමේ මාර්ගයට පිවිසෙන්න අඩුම තරම 160ක් අත්හරින්න 75ක් අත්හරින්න 25ක් තියාගෙන 40ක් තියාගෙන අත්හරින්න අනිත් වැඩි ප්‍රතිශතයේ ලෝකෝත්තර කරා දැන් මට උනත් මම පේනවා මම ලෝකෝත්තර පැත්තට නැඹුරු වෙලා වාසය කරන්නේ මම 175ක් විතර අතහැරලා තියෙන බව වෙනයි 35ක් විතර අල්ලගෙන ඉන්නවා කියලා තේරෙනවා නමුත් ඉතින් අර 25 බලපෑම ටච් එක හරියන්නේ නැහැ. අරෙන් 25ක් දෙනකොට මෙහෙන් 75ක් දීපු ගමන් 25 පරාදයිනේ. කියන්න ලේසි වැඩේ කරන්නේ බොළුවන් කියන අයටත් බැරි වෙන වෙලාවල් අපි නැගලා තියෙනවා. සියන්න මනස මූලිකයි. අපිට බලන්න ඕන අපි ඒක ප්‍රායෝගිකත්වයේ කොච්චර දුර ඉන්නවද කියලා. ඉතින් සමහර අය අරිහත්ත්වය කියලා අත දෙන්න කියන අරිහත්ත්වය කියනකට ඒ මඟ තමයි. පළවෙනි සංයෝජනකින් තුරු වුණාට පස්සේ යාට ඒක සමාධි නිරෝධ වශයෙන් වඩන්න පුළුවන්. වැඩුවොත් එමේ නිරෝධ සමාපත්තියට සංවැදිලා ඉනෝ කෙලෙස් කියන්නේ මොනෝද කියලා තන්තුරන්න ඇති මට්ටමට එයාගේ මනස සංසිඳෙනවා. තරහ පොඩ්ඩක්වත් එන්නේ නැහැ, කේන්ති පොඩ්ඩක්වත් එන්නේ නැහැ, ආශාවල් පොඩ්ඩක්වත් එන්නේ නැහැ, රාගය පොඩ්ඩක්වත් ඇති වෙන්නේ නැහැ, කෙලෙස් වලින් තෙත් වෙන්නේ නැහැ, ලෝභේ චුට්ටක්වත් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම පරිත්‍යාග සීලී බවකුත් එයාලට නැහැ. මම මේ වාරයට දෙන්න ඕන, අතෙන්ට දෙන්න ඕන, මෙතෙන්ට දෙන්න ඕන, අරක කරන්න ඕන, අරපින කරන්න එහෙමත් නැහැ. විය යුතු දෙයක් යුතුකමක් තිබුණොත් බුදු කෙනෙක් තමන්ගේ පාත්‍රයේ තියෙන බත් ටික හරි තව කෙනෙකුට දෙන එක ඒක වෙනම කතාවක්. හැබැයි අර පින්කට නොවේ හොඳ වැඩ කරනවායි කියන නියහින් නෙමෙයි. අර මනස කෙත් කරගෙන වේදනාවෙන් කරන දේවල් නැහැ. සුඛ වේදනාව මුල් කරගෙන කරන්නේත් නැහැ, දුක් වේදනාව මුල් කරගෙන කරන්නේත් නැහැ. දැන් අපි දරුවන්ට හරි හිතවත් අයට හරි මහත්යට හරි නෝනන්ට හරි සමහර වෙලාවට ඒ දේ කරන්නේ සුඛ වේදනාව මුල් කරගෙන සතුටු කරගෙන. එතකොට ඒක නෙවෙයි වෙන්නේ. සතුටු කරන් දෙයක් කරලා සතුටු උන් නැති වුණාම එයාට මොනව කළත් වැඩක් නැහැ. මම සතුටු වෙන්නේ ඒක තරහ වෙන්නේ ඒක නම් thank you කියන්න ඕන. මේ ප්‍රසාදය පත් කරන්න ඕන. ආදම්බයේ කියන්නේ වුණාම තමයි ඔන්න ඒක සන්තෝෂයි. ඒ වගේම අර මේ දුක් වේදනාව මුල් කරගෙන යම්කිසි කෙනෙක් දොස් කියන සමහර අය ඒ දොස් කියලා බලාපොරොත්තු වෙන්නේම අපේ කුලප්පු වීම. අපේ කුලප්පු වීම දැක්ක ගමන් එයා සංසිඳෙනවා. මොකද එයා කරේ ඒක කුලප්පු වෙන්නම තමයි කරේ. එතකොට අපි කුලප්පු නොවුනොත් මොකද වෙන්නේ? එයා තව එකක් කරනවා හැමෝම. පළවෙනි එකෙම කුලප්පුණයි කියලා පෙන්නුවාම එයාගේ අර බලාපොරොත්තු ඉෂ්ට වෙනවා. ඉෂ්ට වෙච්ච ගමන් හදෙනතෝ ඉන්නේ. දැන් මම වුණත් තමාර මෙතෙන්ට එන මහත්තුරු වුණත් මෙතන ඉන්න හාමුදුරුවරු මේ ඉන්න හාමුදුරුවෝ නිකන් කුලප්පු ගොල්ල අසංයමයටපත් කළා මෙතන ඉන්න දායකයෝන කලකිරවන්න ඕන කියලා මානසික මට්ටමක් හටගන්නවා කෙනෙකුට යටි. ඊට පස්සේ මම කුලප්පු නොවුනොත් එහෙම කුලප්පු වෙනකම් කුලප්පු වෙන්නේ. කෙලින්ම අර මම දැනගෙන ඒක කුලප්පු වෙලා ඉවර වෙලා ඔක්කොම කියලා වුණාට පස්සේ මට අහන්න තියෙන්නේ දැන් ඔයාට සනීපද? ඔව් සනීප. දැන් ඔයා කුලප්පු වුණානේ මටත් උවමනා වුණේ ඕක තමයි. ඒ ඔයාගේ හැටි අනිත් අයට දෙන්නලා මේ ප්‍රසාදය ටික. ඒවයේ නොදන්න කමට කරගන්න පව්කා. නොදන්න කමට කරගන්න දේවල් එක පව්. ඉතින් කරන්න දෙයක් නැහැ. මොළු විශේෂයෙන්ම තමන් හිතන්නේ කවද මේ මම දැන් ප්‍රශ්නයක් යනකොට තාමුදුරු මෙහෙම හිතයි දන්නේ නැහැ. එහෙම හිතන්න බෑ. තමන්ගේ චේතනාව විවෘත නම් තමන් අහන්නේ නැහැ. නැත්තම් අපේ අය මේ ප්‍රශ්න අහන කෙනෙකුත් වල කියනවා ආමුදුරු මෙහෙම හිතයි. එහෙම හිතන්නේ නැහැ මම. ඔය විදියට ඇහුවත් මම මුකුත් හිතන්නේ නැහැ ඒ කරන කෙනාට ඒදී. අනිත් එක අරම හිතන්නේ පා තමන්ගේ චේතනාව පිරිසුදු නම් එච්චරයි. දැන් අපේ ජීවිතේ ප්‍රායෝගික තියෙන ප්‍රශ්නෙත් ඕක තමයි. මම මේක මෙහෙම කිව්වාම මෙහෙම හිතයි දෙකේ කිය සැක හිතනවා. එහෙම තමන්ගේ චේතනාව පිරිසුදු නම් තමන් කියලා ගන්න. මිනිස්සුන්ට සංවේදීතාවයක් තියෙනවා නම් එයා චේතනාව අඳුර ගන්න. දැන් අපි සමහර දේවල් ගොඩාක් දේවල් තියෙන සංවේදී වඳුන ගන්න එක නෙමෙයි. ඒක තමයි ස්වභාවය. දැන් අපි ලංකාවේ ක්‍රමවේදය මෙහෙම වුණාට මම දැකලා තියෙනවා ඇමරිකාව වගේ ක්‍රමවේදය තමයි ගොඩාක් දක්ෂයට කියන්නේ ඔයා හරි අදක්ෂයෙක් නේ කියලා කියනවා. ගොඩාක් දක්ෂයට කියන්නේ ඔයා හරි අදක්ෂයි කියලා. ගොඩාක් ලස්සන කෙනාට කියන්නේ ඔයා හරි කැතයි කියලා. ගොඩාක් ඥානවන්තයෙක් කියන්නේ ඔයා හරි මෝඩෙක් නේ කියලා. ඒකම මිනිහා එක ගන්නත් පෙරලලා ගන්නවා. ඔය ආදරය කරන කාලෙත් කියන්නේ මම ඔයත් එක්ක තරහයි කියලා. ඉවාව දරගන්නේ ඒ යාළුවයි කියලා. ඈ ඊට පස්සේ තරහයි කියලා කියන්නේ ඒ ගැන තවත් යාළුවයි කියන එක. ඉතින් ඒකෙන් තේරුම් ගන්න වෙන දෙයක් නේ. නේ නේද? මම පාටියකට හරි මොකට හරි එන්න කියලා කිව්වහම කියයි ආ එන්නෙම නෑ කියයි. ඒ කියන්නේ එනවයි කියන එක. ඒකර ඒ වගේ උස සංවේදීතාවයෙන් උරහා මට්ටමින් ගරුදෙනු කරනවා මම දැකලා තියෙනවා. ටිකක් දියුණු වෙනවයි කියන රටවල්. ඒගොල්ලන්ට අපි ලාංකිකයන්ට වඩා අර වචී පරම ගුණයට වඩා එහා ගිහිල්ලා මේ සෙන්සිටිව් යමක් සංසේ සංවේදීව අඳුන ගන්න ගතිය තියෙනවා කියලා මට තේරලා තියෙනවා. ඒක තමයි මේ ලංකාව තුලත් එහෙමයි. ලංකාවේ දියුණු අය ළඟ ඒ ගතිය තියෙනවා. ඒක හරි වැදගත්. සංවේදීව ඒව හඳුන ගන්න ඕනවා. ඉතින් ඕක තව දියුණු වුණාම අර ඒලියන්ස්ලා වගේ වෙනවලු. ඒ වගේ ලෝගොලු කතා කරන්නෙම නෑලු. තනිකර ටෙලිපති. වෙන කරනවා. දැන් මේටි ඈත මම බනවලදී දේශනා කරලා තිබුණා මේ බුදුවරු පහක් ඉපදීමේ සංකේත ටික තියෙනවනේ ලංකාවේ. දැන් තියෙන බුදුවරු පහ හතරක් ඉපදුනානේ නේද? කකුසඳ, පෝනාගම, කාශ්‍යප, ගෞතම කියන බුදුවරු හතර නමක් ඉපදුනා. කොහෙද ඉපදුනේ? දමදෙව් මධ්‍යදේශේ මේ බුදුරජාණන් වහන්සේගේ වජිරාසනය ඒ ආශ්‍රිතවම තමයි ඉපදුනේ කියලා බුදු කෙනෙක් බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තියෙනවා. ඒ වගේම මතු බුදුවන මෛත්‍රී බුදුහාමුදුරුවෝ උපදින්නේ ඒ මන්දේදේශේම කියලා දේශනා කරලා තියෙනවා. නමුත් අටවිසි බුදුවරු උන්වහන්සේලා කොහෙද ඉපදුනේ? මේ කලින් කියලා තියෙන මේ චක්‍රාවාටය තුළ මේ චක්‍රාවාටය තුල පැවැත්මත් සහ මහා පෘථුවිය මහා භද්‍ර කල්පයේ පැවැත්ම කියලා කියන්නේ එකක්. ඒකෝර මම විශ්වාස කරනවා අටවිසි බුදුවරුයි පුදුනේ මේ ග්‍රහලෝකේ නෙමෙයි ওই බ්‍රහස්පති ග්‍රහලෝකේ. වාගේ ඒ අනිත් අනිත් ඔය ඉන්න ග්‍රහලෝකවල කියම් යම් කාලවල මේ වගේ පැවැත්මවල් තිබුණා. පෘථුවිය වගේ පැවැත්මවල් මීට අවුරුදු ලක්ෂ 10 15 වෙන්න පුළුවන්. පොඩි කාල නෙමෙයි. ඒ රටවල් වල හිටව මිනිස්සු ටික එකතු වෙලා ඒ රට සංවර්ධනය කළා. සංවර්ධනය කළා කියලා ඉවර වෙලා ඔක්කොම වුණා. පස්සේ ඉතින් ගහකොළන් මුකුත් නැහැ. ඉතින් කාන්තාරයක් වලා ගියා. ඊට පස්සේ බොන්න වතුර නැති වුණා, ඔක්සිජන් නැති වුණා. තියෙන නැස්තික අවි ටික තියෙනවා දැන් ලංකාවේ. ලංකාවේ නෙමෙයි ලෝකේ තියෙනවලු. දැනට 14 වතාවක් මේ මහා පෘථුවි බෝලේම විනාශ කරන්න පුළුවන්. එක වතාවක් දෙක වතාවක් නෙමෙයි 14 වතාවක් විනාශ කරන්න පුළුවන් ආයුධ තියෙනවලු. එතකොට 14 වතාවක් විනාශ කරන්න පුළුවන් අවි ටික දෙපාරක් විතරෝ. සමහර රුසියාව, චීන, ඇමරිකාව වගේ තියෙන න්‍යාස්ටික අවියකට මේ රටට එක අවියයි දාන්නේ. එකයි හේවනේ බොහෝම මිනිසුත් ඉවරයි, ගහකොළත් ඉවරයි, සතා සිව්වාව සියල්ලම ඉවරයි. මේ 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 තියෙන ඒකේ බය නේද? බය ආරක කරන්න කිව්වා ඒක කරන්න මේක කරන්න බයයි. ඒ තරම් බලයක් තියෙනවා. ඒ රටවලුත් බයයි. ඒකට තමයි බය. පාවිච්චි කරන්න තහනම් කියලා තියෙන සජ්ජන පහ කියන අවශ්‍ය වුණොත් පාවිච්චි කරනවා. ඒක අර හිරෝෂිමාවට පාවිච්චි කළා වගේ ඒ දවස්වල තිබුණේ ඒ කාලේ පොඩි දැන් තියෙන ඊට වඩා ප්‍රබලයි ලොකුයි විනාශ කරනවා. ඉතින් මේ වගේ විනාශයක් කොයි උදාහරණ කාලෙක තියෙන ඝෂ්ඨණයක් තුළ මිනිස්සු තුළ ඇති වෙන්න පුළුවන්. ඔයින් 10ක් 15ක් ඇති වෙච්ච ගමන් මොකද වෙන්නේ? මේ පෘථුවි බෝලයත් අර බ්‍රහස්පති ගහ ලෝකේ වගේ වෙනවා. පොළොව අභ්‍යන්තරයේ ජීවත් වුණොත් කොටසක් විතරක් තියෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ දේශනා කරේ ඔය ආයුධ වර්ෂා වහිනවා කියලා අහසෙන් වැටෙන එක නෙමෙයි ඊයේ දැක්කේ. රොකට් ගුවන් ප්‍රහාර. ඒ වෙලාවෙ මේ පොළොවට වැටිලා ඒවට කැපිලා මිනිස්සු මැරෙනවා කියන එක තමයි ඊයේ දේශනා කරේ. නැතු ඒ කාලේ මිනිස්සුන්ට කිව්වනම් මල්ටි බැලන්ස් එනවා, රොකට් කියලා જાතියක් එනවා. එහෙම කියන මිනිස්සු වහයි මොනවද රොකට් කියන්නේ කියලා. දර්ශනයක් පහළ වෙන්නේ ඒවට කියන නම් එක එක රටට වෙනස් වෙන්න පුළුවන්. ඒ දර්ශනය කියව ආයුධ වැටෙලා ඇහෙලා අහස උසට, ඒ කියන්නේ මේ බිල්ඩින් ගස් කොළන් පේන්නේ නැති වෙන මට්ටමටම වතුර පෙරෙනවා කියන. එන්න බැරි කමක් නැහැ. ඔය නිකන් ග්‍රහ ලෝකයේ කැලල කඩාගෙන ඇවිල්ලා වැටලා මූදට වැටුණොත් මේක අනිවාර්යයෙන් පිටට යනවා. තාම ස්වල්ප පිරිසක් පොළොව යට ගල් ගුහාවක කඳු මුදුනක තැනක සැඟවිච්ච දුර්ලභම දුර්ලභම පිරිසක් යම් කිසි හේතුවකින් ආයි නැවත ජනාවාස ඇති කරගෙන පහළ වෙලා දියුණු වෙලා ඔන්න ගිහිල්ලා නව බුද්ධ කාලයක් උදා වෙනවායි කියලා අවු සටහන් වෙනවා. ආයු කාලය අඩු වෙනවායි, ගහකොළේ මල්ලේ සුවඳ නැති වෙනවා, ආහාරයේ සුවමේ රසය නැති වෙනවා කියපු එක ඇත්ත වශයෙන්ම තව අවුරුදු ගොඩ කාලයක් යන්න ඕනේ. දැනුත් නැහැ. දැන් මල් ගස් වල මල් සුවඳ නැහැ. වයස අවුරුදු 10ට 15 බහිනවා. ඇත්තෙන්ම අපිට පේන්නේ 15 බහින. දැන් බලන්න 180 ජීවත් වෙච්ච අය හිටියා. දැන් නැහැ. දැන් බහගෙන බහගෙන නැවිලා 120 නැහැ. 125 හිටියා. ඒ කාලේ ආනන්ද හඳුරු එහෙම කෝ අද නෑ. අද මේ මේව අඩු වෙලා ගිහින් දැන් 60 වෙනකොට 70 වෙනකොට 80 වෙනකොට මැරෙනවා. ඒ විදිහට අඩු වෙලා යනවා. පස්සේ මොකද වෙන්නේ? 10ට මෙනවා කියලා කියනවා. පරමාංශ 10ට. මදුරු වගේනේ අවුරුදු 10. අන්න ඒ කාලේදී තමයි එකිනෙකාට එකිනෙකා මූගෝනු වගේ පෙනිලා, එකිනෙකාට එකිනෙකා හරියට මූගෝනු පේන කියන්නේ මසට මිනිස්සු දැක්ක දැක්ක දැන විදිනවනේ. ඒ වගේ සතුරු වෙනවා. ආගම සතුරු වීමට හේතු කරගන්නවා. ජාතිය සතුරු වීමට හේතු කරගන්නවා. දේශපාලනය සතුරු වීමට හේතු කරගන්නවා. දැන් ඕගොල්ලන්ගෙ ඒවයි ලක්ෂණ ටිකක් නැද්ද? ආන්දරුවත් එක්ක හරි සම්බන්ධ වෙන්නේ දේශපාලනේ බලලා. හෑ? එහෙම දෙයක් වෙනවා. ඒකට ප්‍රායෝගික හේතුත් වෙන්නේ නැති. වෛද්‍යවරයෙක්ගෙන් බෙහෙත් ගන්න යන සිද්ධ වෙන්නේ ආගම බලලා. සමහර අය ආගම මුල් කරගෙන යම් යම් දේවල් කරයි කියලා ආරංචි වුණාම පොඩි බයක් සාධාරණ සැකයක් හටගන්නවා. සිංහල ජාතිය වඳ කරන්න ඕන කියලා ආගමික පූජකයෝ ඔළුවට දාලා ගිහින් තිබුණොත් ඒගොල්ලෝ එහෙම දේවල් කරන්න පුළුවන්. දෙන්නම් අපි නොහිතුවද එහෙම දේවල් ලංකාවේ වෙනවා. විශාල වශයෙන් රටේ සිංහල බෞද්ධයාව වඳ කිරීමේ ව්‍යාපෘතියට ඒ ව්‍යාපෘති න්‍යායන් ක්‍රියාත්මක කරන අයට කෝටි ගණන් වලින් සල්ලි හම්බ වෙනවා. මේක කල්ල ගන්න පුළුවන් තරම් වඳ කරන්න නැති කරන්න අපිට 2025 2040 වෙනකොට මේක අල්ල ගන්න ඕනේ. ඒක කොහොම කරන්නේ? මේ වෙනකොට කෙරේ. ඒ අපි හිතුවට අමාත්‍යංශයෙන් කරනවා රජයෙන් කරනවා කියලා නෑ. ඒක තියෙන්නේ යට අර දුෂ්ට ආගමික න්‍යායන් සහ සල්ලි. නැත්තම් මේ රටේ මිනිස්සුන්ගේ දරිද්‍රතාවය නැති කරන්න ටොයිලට් එකක් හදලා දෙන එක කරන්න මේ කරන්නේ මේ රස්තාවත් දෙන එක ඒව කොහොම අතහැර දාලා හදන්න. අන්තික පුළුවන් තරම් මේ ග්‍රාමීය පරිසරයේ ආර්ථිකේ වටන්න හදනවා. ඒකට හේතුව ග්‍රාමීය පරිසරයේ මිනිස්සුන්ගේ දරුවෙක් හරි හදන්නේ මේ නගරේ හදන්නේ නෑනේ. ඒව උපාය මාර්ගික ක්‍රම. ternary මේ ලෝකයේ ජීවත් වෙන්නේ අමනුෂ්‍යයන් රජ කරන එන්නේ එන්නව අමනුෂ්‍යයන් රජ කරන ඒ සියලු දෙනාම එළියට ඇවිල්ලා පෙන්වන්නේ සුහදත්වය, සාමය, සහජීවනය, කවුරුත් එකට ඉන්න ඕන, ඕන ඕව තමයි කතා කරන්නේ. කොරන්නේ අපගේ. අපි හිතනවා අනේ මේ මිනිස්යනේ බෝධිසත්වයා කියලා. ඒ නිසා අපේ ජන විඥානය ඒලියන්ස් ලගාන්න දිනු කරගන්න ඕන ලෝකේ සත්‍යයන්. දේශපාලකයන්ගේ කතා අඳුන ගන්න දේශපාලකයෝ කිසි කෙනෙක් කියන දේවල් කරන්නේ නැහැ. ඊළඟට ඊටත් වඩා ඒලියන්ස් ලා වගේ ශක්තිමත් වෙන්න ඕන හාමුදුරුවෝ කියන දේවල් තේරුම් ගන්න. මොකද හාමුදුරුවෝ කියන දේවල් කරන්නේත් නැහැ, කරන දේවල් කියන්නේත් නැහැ. කියන ඒවා එක එක අරුත් තියෙන්නේ. දැන් තේරුණා නේද ඔබේ ජන විඥානයේ ඔබේ අවදිය තිබුණොත් විතරයි ඔබට ජයග්‍රහණය වෙන්නේ. නැත්තම් නෑ අත්හය අතන උනාට. එතකොට හාමුදුරනේ කවුරුත් විශ්වාස කරන්න බෑනේ. ඔව්. ඔබව විශ්වාස කරගෙන ගමනක් ආරම්භ කරපු දවසට තමයි ඔබට ජයග්‍රහණය වෙන්නේ. අපේ ගමන අපි ආරම්භ කරේ එහෙමයි. මම මෙයාට කියවට මෙයා කිව්වට විශ්වාස කරන්න බෑ. අම්මෝ හරි උගුල් දෙන්නේ. පන්සල අතු ගා ගන්න උමනා වුණාම ඒ හාමුදුරු බණපදේ හදනව මෙහෙම. වත්තන්න පරිපූර්ණති නසීලන්න පරිපූර්ණති කියලා හදනවා. ඒ කියන්නේ වතාවක් කරන්නේ නැත්නම් සිල්වත් වෙන්නේ නැහැ කියලා කියන්නේ. ඒ කියන්නේ පන්සලම අතු ගන්න ඕන. වතාවක් කරන්නේ. මම බැලුවා මෙයා මේ පන්සලේ වැඩ කරගන්න කියන කතාව නෙමෙයි. බුදුහාමුදුරුවෝ මේ පන්සල අතු ගාන නිවන් දකින්න දුන්නේක් කියලා දුන්නේ නැහැ නේ. අර ඒ වගේ හදනවානේ. හරි පරිස්සම් වෙන්න ඕන. ඊළඟට බුද්ධ පූජා පාත්‍රය හරි බේර ගන්න බැරි වුණොත් එන්නේ ඒකටත් බණපදයක් හදනවා. ඒකට ගල් ඉබු වෙනවා මොනවා හරි වෙනවායි බුද්ධ පූජාවක. ඒකත් පරිස්සම් වෙන්න ඕන. එහෙම නේද සංකල්පවල ඉන්නේ නෙමෙයි. ඊට පස්සේ මොනවා හරි සෑයක් හරි මොකක් හරි හදන්න හරි එහෙම නැත්නම් මොනවා හරි මේ මොනක් හරි බිල්ඩින් එකක් හරි හදන්න ඕමනා වුණාම ඉතින් ඒකෙත් ඉතින් ආනිසංශ කියන්න සිද්ධ වෙනවා. ආනිසංශ වලට අපි අය හරි ගිජුයිනේ. මේක දුන්නාම මේක ලැබෙනවා, මේක දුන්නාම මේක ලැබෙනවා, රතේ දුන්නාම රතේ ලැබෙනවා, රෙදි දුන්නාම රෙදි ලැබෙනවා කියුවාම ඕකට තියෙන. ඉතින් ඒකට අර පිනට ගිජු වෙලා සම්පත්තලට ගිජු වෙලා පින්කම් කරන්නත් හොඳ නැහැ. ඒව කරන්න ගියාම ඒව ප්‍රශ්න තියෙනවා. අවශ්‍යතා දියුණු කරගන්න ඕන පන්සල වේවා තමන් වේවා කවුරුත්. එකක් තමන්ට තියෙන්න ඕන, තමන්ගේ අවශ්‍යතා පූර්ණේ වෙන්න ඕන. ඊළඟට තමන් අනිත් කෙනාගේ අවශ්‍යතාවය ඇත් තියෙනවද නැද්ද කියලා බලන්න ඕන. මේ සිවුරු ගොඩක් තියෙන මට තමන්ට ඇඳිවතක් නැතුව සිවුරත් නැල්ල පූජා කරන එකේ තේරුම නැහැ. සිවුරු ගොඩක් මට තියෙනවා නේද? ඕගලන්ට තියෙන හැමදාම සිවුරු ගොඩක් තියෙන අපේ ඇඳුම් ගන්න එකයි කියන කරන්නේ. එච්චරයි. එහෙම නැතුව නෙමෙයි. ඒ ඇත්තන්ට ඥානය දියුණු වෙලා තියෙනවා, ගුණය දියුණු වෙලා තියෙනවා, බොහෝ ශක්තිය නැති වෙලා තියෙනවා. ඒ කලබල නැතුව සංසුන් තැන ඉඳන් අසංසුන් වෙන්නේ පරිමන හොයන්න. සංසුන් තැන ස්වභාවිකව සංසුන් වෙනදී ස්වභාවිකව ලෙසම සංසුන් බව එක් බාර ගන්න, සංසුන් බව ටච් කරන්න හදන්න එපා, කැච් කරන්න හදන්න එපා, ඒක අල්ලගන්න යන්න එපා. සමනලේ ගිය ලස්සන බලන්න ඕන සමනලේට පිහාම ඉන්න තියලා. සමනලේ අල්ලන බලන්න ගියෝ සමනලේ නැති වෙනවා. සමනලේ ඉබේ අපේ ලැබුවොත් බාර ගන්න. එහෙම ඉදි ලස්සන බලන්න. මෙහෙම අල්ලන්න ගියෝ සමනලේ නැති වෙනවා. අපේ සැනසෙල්ල අපේ තියෙන මානසික නිහඬතාවත් නිවනත් ඒ වගේ. ඒක කැච් කරන්න ඒක ටච් කරන්න ඒක ලස්සක නැති වෙනවා. තේරුම් ගන්නවට වැඩි දෙයක් ඔබ කරන්න, ඉගෙන ගන්නවට වැඩි දෙයක් ඔබ කරන්න, දකින්නට වැඩි දෙයක් ඔබ කරන්න, සංකල්ප මවනට වැඩි දෙයක් ඔබ කරන්න ඕන. මනසට බැහැගෙන මේක හිතන්නේ නැතුව මනසින් එළියට ඇවිල්ලා බලන්න පුරුදු වෙන්න. පුජ්‍යල න්‍යායන් වල රැඳී නොසිට පුජ්‍යලත්වයෙන් එළියට ඇවිල්ලා ලෝකේ දිහා බලන්න පුරුදු වෙන්න. හැබැයි ඔබ විසින් ඔබ යම් තැනකට ඔබේ මනස පාත්‍ර කළොත් ඔබට ඒ දේශගුණී දැනේ. ඒක ඉතින් ඔබේ කැමැත්තෙන් සිද්ධ කරගන්න දෙන්නේ. දර්ශනය අවබෝධ වුණත් එයා සිය කැමැත්තෙන් යම් මනසකට යම් වින්දනයකට එයා භාජනය කරොත් එහෙම කැමැත්තක් දැක්කොත් ඒ වින්දනය එයාට දැනෙන්න පටන් ගන්නවා. ඒක වෙන්නත් ඕනේ. එහෙම නොවුණා නම් ඒක රෝගයක් වෙනවා. දැන් රහතන් වහන්සේලා එතෙන්ට ප්‍රගුණ වෙන්නේ අර වින්දනයන් ඕනේ කියලා. ලෝභ ද්වේෂ මෝහ වින්දනය වැඩක් නෑ, ඒව පිච්චීම, මේව ගිනි ගැනීම, මේව වැඩක් නෑ කියලා තේරුම් අරගෙන යා දිගින් දිගටම යනවා. යා ප්‍රේමයේ වින්දනය, රාගයේ වින්දනය, කාමයේ වින්දනය, තණ්හාවේ තියෙන වින්දනය වැඩක් නෑ, වැඩක් නෑ, වැඩක් නෑ. නිබ්බානම් පරමං සුඛං. එයයි පරම සුඛය කියලා උන්වහන්සේලා හර නිහඬ වන දෙතක ඒ අසිරිය සමග ඒ ආධ්‍යාත්මික නිහඬ භාවයේ තියෙන සොඳුරු බව අත්දකින්න. වනපෙතක් වෙන්න පුළුවන්, ශූන්‍යාගාරයක් වෙන්න පුළුවන්, මේ වගේ හිස් තැනක් වෙන්න පුළුවන්. එයාගේ සියලු විනිශ්චය අවසන් වුණා. එයා ගැන එයා විනිශ්චය කරන්නේ, ලෝකේ එයා විනිශ්චය කරන්න යන්නේ. ඇයි? සංකල්පයක් ඇති කරගත්තේ නැහැ. මේවා අනිත්‍යයි, මේව වැඩක් නැහැ, මේව මැරෙනවා, මේව මගේ නෙමෙයි කියන සංකල්පය නෙමෙයි. ප්‍රායෝගිකව සත්‍යයට පත් වෙනවා. ප්‍රායෝගික සත්‍යයට පත් වුණාට පස්සේ මොකද සත්‍යය? තමන්ට අයිති දේ තමන් දන්නවා, තමන්ට අයිති නැති දේ තමන් දන්නවා, තමන්ට සියල්ල අයිති නැති බවත් තමන් දන්නවා. වචන වලින් කතා කරනවට වැඩිය ආධ්‍යාත්මික දර්ශනයකින් එයා යමක් මේ ලෝකේ රහසක් දැක ගන්නවා, දැන ගන්නවා. කොඩා දේවල් වලට ඇත්තෙන්ම අපිට උත්තර දෙන්න බෑ. උත්තර දෙන්න ගියොත් අවුල් වෙනවා. ජීවිතේ තේරෙන විදිහට යන්නයි තියෙන්නේ. පැහැදිලි කරලා දෙන්න බෑ. ධර්මයේත් එහෙමයි. ධර්මයේ සැබෑම නිරෝධ කොටස ඒක උත්තර වලින් දෙන්න බෑ. සුපිරිම කොටස උත්තර වලින් දෙන්න බෑ. ඔබ ඉතින් මනස වඩලා වඩලා විදර්ශනා කරන කරලා ධර්මය අහලා අහලා යෝනිසෝ මනසිකාරය කරලා ඔබ තුල ඒ ගොඩ නැගෙන ශක්තියන් තුලේ ඒක හැම ශිල්පයකම එහෙම කොටසක් තියෙනවා. අකුරු ලියන එකේ වෙන්න පුළුවන්, වාහනයක් පදවන එකේ වෙන්න පුළුවන්, වෛද්‍ය වෘත්තියේ වෙන්න පුළුවන්, චිත්‍ර කලාවක වෙන්න පුළුවන්, කැටයම් කලාවක වෙන්න පුළුවන්, ආසේදි කිරීම වෙන්න පුළුවන්, රටක සංවර්ධනය වෙන්න පුළුවන්. ඔය ඕනකම දෙයක තියෙනවා මේ පුජ්‍යලා විසින් කියලා දෙන මේක මහ පුදුම විදියට ජීවිතයේ සහජ හැකියාවල් කියලා කියන්නේ අපි අන්න ඒ වගේ හැකියාවක් තුළින් කියලා නේද කියනවා අපි කුසලයේ කියලා. කුසලතා නෙමෙයි කුසලයේ කියලා කියන්නේ අකුසල නැති බව, නැත්නම් පව නැති බව, එහෙම නැත්නම් ඇලීම් ගැටීම් නැති බව. අවබෝධයෙන් සාවබෝධයෙන් කලකිරි වාසය කරන. කලකිරෙනවා කියන එකේ තේරුම ඔයත් කලකිරෙනවා වගේ එකක් නෙමෙයි. අර එපා වෙනවා කියන එකම තමයි, කමක් නැහැ ඒක ඉස්සරහට ගිහිල්ලා. ඒක අර චේතනාව තුළ කලකිරීම, ඒට සමාන කලකිරීමක් නෙමෙයි. අවබෝධයෙන් කලකිරීම කියන වචනේ එක්ුණාට පස්සේ ඒ කලකිරීම කලකිරීමට වඩා එහා ගියපු අතහැරීමක්. කමක් නැහැ. නිරෝධය ඔබ වටා ඇති. ඔබ නිරෝධය එනකම් බලා සිටිනවා ඇති. හැබැයි ඔබ නිරෝධය සෙව්වොත් තමයි ඔබ කවදක හරි නිරෝධය සොයාගන්නේ. ඒක එහෙම තමයි. මෙන්න මේ අම්පාපෙන් තියෙන තිරස ඇඹිලි පිටියේ ආරන්දහා මුදුරු ඇඹිලි පිටියේ ගිහිල්ලා හැම තැනම හොයලා පිටියේ ගිහිල්ලා හොයලා හැම පාසලකටම ගිහිල්ලා අහලා හොයා ගන්න බැරි වෙලා හරි දුකෙන් කලකිරෙමින් ඇවිල්ලා ඇඹිලි පිටියේ ආනන්ද හැමදෙරේ ඇඹිලි පිටියේ නැහැ. තව පිරිසකුත් හිතාගෙන ඉඳලා මේ අම්දුර ඇඹිලි පිටියේ තමයි ඇත්ත, අපිට බණ අහන්න යන්න බෑ කියලා. හැබැයි ඒක උදාහරණයක් කියනවා. මෙතන ඉඳලා අතුරු ගිරියට කොච්චර දුකද කියලා මම අහන ප්‍රශ්නයක් තියෙනවා. ආපු තැනදී අනාවුදුර මෙතන ඉඳලා අතුරු ගිරියද ෂුවර් එකට අතුරු ගිරිය වෙන්න ඕනේ කියලා ඔන්න තාගත්තයක් හොයාගෙන ආවා. තවත් අය අවුරුදු දෙකේ තුනේ බණ අහනවා මේ අල්ලපු වැටි ළඟ ඉඳලා තියෙනවා. ආමුදුර මෙතන ඉන්නවා කියලා දන්නේ නැහැ. අනිත් නිවනටත් ඕකම තමයි වෙනවා ඇත්තේ. ආගේ දුර තියෙනවායි කියලා හිතනවා එන්න පුළුවන්. කොයි බහරි අර හොයන කෙනෙකුටම තමයි ක්ලික් වෙන්නේ. පස්සේ බලනකොට සරල සිද්ධාන්තයකින් මේ මේ හඳුරු මේ අවල් තැන ඉන්නේ කොහොමද දන්නවා. මම නම් ඉතින් කිසිම තැනක වැඩ ඉන්නේ නැහැ. ඒක තමයි ආධ්‍යාත්මික ගැඹුරුම ආධ්‍යාත්මික ගුණය කිසිම තැනක වැඩ ඉන්නේ නැති බව. ඊට පස්සේ මේ බෞද්ධ සංකල්පවල ඉන්නේ මේ බැරි මේ නිවන් දකින්න. බෞද්ධ සංකල්පේ මොකද්ද කරලා තියෙන්නේ? හැමදේම වැරදි. 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 ඒකත් වැරදි. මේකත් වැරදි. අරකට වැරදි. ඇයි වැරදි වෙන්නේ? මට හොඳ නම්. ඒකම නැචරයි. රගුලක් පිට රගුලක් දාලා වාඩියෝ. ඒ වැරදි. හිනාවන වැරදි. ඇඳු වැරදි. ඒ වැරදි කියලා ගන්න නෙමෙයි, අපි යම්කිසි රටාවක් සංස්කෘතියක් තියෙන එකේ විදිහට හඳින්න ඕන. නමුත් මේ වැරදි කියන එකත් එක්ක තියෙන ද්වේෂය හාමුදුරු කෙනෙක් වාහන ලැබුවොත් වැරදි. බයිසිකල් පැද්දොත් වැරදි. 12න් පස්සේ කෑවොත් වැරදි. ඒකෝ කට මගේ නං, කෑම මගේ නං, කාටද වැරද්ද? මේ එහෙම හලවන්න. බුදුදහම අර සංවේදීව චේතනා ස්වරූපයෙන් ජීවිතය අඳුන ගන්න පුළුල් දර්ශනයක් තුළ නිර්මාණය වෙච්ච සාසනේ සංකල්ප හා දෘෂ්ටි ගොඩකින් පිරුණට පස්සේ විනාශ වුණා. ඊට පස්සේ බෞද්ධයෝ කියන්නේ මහ දුෂ්ට ජාතියක්. ඇයි? කන්න වේලේ ඉඳලා වෛර කරන්න පුරුදු කරපු ජාතියක්. දැන් මෙතන තාම තින්නේ වගේ කට්ටිය. මන් 12න් පස්සේ කන්නේ නැහැ කියපු නිසා වඳින්නේ. 12න් පස්සේ කනව නම් වඳින්නේ නැහැ. මේ ප්ලේන් එකේ කනකොට කොහොම කන්නද? ඊළඟට පිට රටක කනකොට කොහොම කන්නද? මෙහෙ 12 කියන්නේ එහෙට 9යි. ආමුදුරු අවසට කනවයි කියලා හයි මෙහෙ තුනට කෝල් කළා. දැන් මේ උපාරක මාත් අපි දාන වලදනවා. ඔව්. ආමුදුරු තුනටත් කනවායි. ඔය තුනට උනාට උපාස ගන්න මෙහි තාම 11 මාරයි. එහෙම ප්‍රශ්න තියෙනවා. දැන් මම වෙන රට ගිහින්ගෙන උදේ පාන්දර මම නැගිටලා මල්ලිට කෝල් කරනවා. මල්ලි උදේ කෑමද? උදේ කෑම කෑමද? මිනිහා කියනවා මම මේ දවල්ට කෑම ගේන්න යනවා කියලා. මොකක්? මම දැන් මේ දැනු මං උදේට කන්න දැන්නේ මල දන්නේ. මොකද එහෙ උදේ මේ දවල් ගෑම ගෙන්නේ අර. ඉතින් එනියා කල්පනා කරනකොට හාමුදුරුවගේ මුලේ මොකක් හරි අමාරුවක්ද? දවල් 12ට උදේට ගෑවද කියලා. මං කිව්වා ඒක තමයි මේ වෙලාව වැරදිලා. ඉතින් ඒ නිසා අපි දෘෂ්ටිවල හිටියොත් මේ විශ්වය පවා අපිට සරදම් කරනවා. දෘෂ්ටි වල හිටියාම විශ්වය පවා සරදම් කරනවා. අපි පොඩි හාමුදුරු කාලේ බඩ කියන්නේ හැමදාම ඉතින් හොරෙන් කනවා. බොරු කියන්න ඕනේ නැහැ, හොරෙන් කනවා. කනකොට පන්සලේ වැඩ කරන්න හිටිය මුස්ලිම් බුහාරි කියන කෙනෙක්. මම හිතන්නේ මේ මුස්ලිම් වෙන්න ඕන. මිනිහා තමයි අපිට කෑම රැට ගෙනල්ල දෙන්නේ. ඒක නෙමෙයි මුස්ලිම් කාරයෝන්ට පොවපේ හාමුදුරු ආදරේ. අර පිටයන් ඒකට හේතුව අර ඉන්න ඔක්කොම දෙක කෑම වේලට වඩා වෛර කරන ඒකට හිතන්නේ මේ නායකයෝ කියන්නේ යක්කෝ අපිට කන්නවත් දෙන්නේ මේ මේ මුස්ලිම් කාර්යයේ ඔච්චර හොඳද මේ මිනිහා කඩල මල්ලා ගෙනල්ලා දෙනව රැහැට කන්න දැන් මම ඒ මිනිහට දැනුත් සලපන වීලා කියනවා ඒ අර රැහැට රැහැට බත් පැකට්ටයක් අපිට ගෙනල්ලා දුන්නට හොරෙන් ඉගෙන ගන්න කාමයි
ඒ නිසා අපේ සමාජෙත් ඒක තමයි හැදිලා තියෙන්නේ. අපිත් ඒක තේරුම් ගන්න තියෙන්නේ. ඒකනේ විශාල තාප්පය බැඳගෙන මේ ඉන්න වෙලා තියෙන්නේ. හැම කරන නොකරන ඔක්කොම කරන හැබැයි කරන්න ඕන හොරෙන්. හොරෙන් කරන ඕකේ නෑ ප්‍රශ්නේ. එනි තහන. එනි අර වියටක් දුර බලාගෙන බිම බලාගෙන නේ ඒ විදියට යනවා. එතකොට තමයි රහතන් වහන්සේ, එතකොට තමයි සිල්වත්. ඒ කියන්නේ අපේ මිනිස්සු තාමත් ඇස් මට්ටමේ, වචනේ මට්ටමේ, තේන මට්ටමේ මිනිස්සු මනින, මිනිස්සු තේරුම් ගන්න, මිනිස්සු වටහා ගන්න මහා දුබල ඥානයක් තියන අය. ඒලියන්ස් ලගාන්ට එන්න කියලා මම කියන්නේ. ඒලියන්ස් ලගාන්ට එන්න මේගොල්ලන්ට අවුරුදු 10,000ක් ඇච්චයි. මේන පිරිසට එන්න පුළුවන්, සමස්තයට එන්න. බැරි වැටන්ට දැනුත් ඒලියන්ස් ලාගේ තමයි. මේ නැත්ත දන්න ටිකක් සමහර ඉන්න ඒලියන්ස් ලා වගේ හොඳට ප්‍රශ්න තේරුම් ගන්න විසඳුම් දන්නේ. සමහර අය විසඳුම් දන්නොත් මිනිස්සු තේරුම් ගන්න දන්නේ. දැන් ඕක ඉතින් අපි අතර හරියට 100%ක් වෙනවයි කියන එක කරන්න බෑ. මොකද අපිට සිහිය යොමු කරේ නැති වුණොත්, ඥාතිකම නිසා, හිතවත්කම නිසා, දායකය නිසා අපි නොබලා ශ්‍රද්ධාවෙන් හිටියොත් එහෙම අපිට හරියට තේරුම් ගන්න බැරි වෙනවා. මිත්‍රත්වය නිසා. ගොඩාක් වැරදිච්ච තැන්වලදී අපි කියන්නේ ඒක නෙනේ, අපි විශ්වාස කළා කියලා නේ කියන්නේ. අපි විශ්වාස කරා මේව කරා, ඒ නිසා අපිට කරතුනා කියලා කියන්නේ. ඒ නිසා සම විටම විශ්වාසයකින් එහා ගියපු දර්ශනයකින් යුක්තව ජීවත් වෙනවා නම් සමාජය තුළ හරියට ප්‍රශ්න උත්තර විචාරයක් ඇතුව ජීවත් වෙන්නට හැකියාව ඔබට ලැබෙනවා. තමා වෙනස් වෙනවා, ලෝකය වෙනස් වෙනවා, මිනිස්සු වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන දේවල් ලෝකයේ තුල තමන්ගේ සැබෑ නිවහන තනා ගන්න ඕන තැන තමන් තනාගෙන එහි දවසකට සුළු වෙලාවක් හරි සතුටින් වාසය කරන්න. ඊට පස්සේ ඒ සතුටත් ඔළුවේ තියාගෙන තමන්ගේ වැඩ ටික කරන්න. නිවල හොයලා මැරෙන්නේ නැතුව හොයන තැන නිවන නැහැ. සංකල්ප ඇති කරගන්න නිවන තැන නැහැ. දකින්න දකින්න තැන නෙමෙයි නිවන තියෙන්නේ. නතර වුණු තැනයි නිවන තියෙන්නේ. ඉතින් මේ වචන සියල්ල අමතක කරන්න, අර්ථය වැටහේවා, වචනේ අමතක වේවා. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි.